ਦਾ ਕੌਰਵ ਸਾਧਨਾ ਦੇਖੋ ਤਨ ਨਮਸਕਾਰ ਵਿਦਾਂ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਧੰਮੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਸੰਘੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਦ੍ਵਿਤੀਯੰਤਿ ਬੁੱਧੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਦ੍ਵਿਤੀਯੰਤਿ ਧੰਮੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਦ੍ਵਿਤੀਯੰਤਿ ਸੰਘੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਤਤੀਯੰਤਿ ਬੁੱਧੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਤਤੀਯੰਤਿ ਧੰਮੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਤਤੀਯੰਤਿ ਸੰਘੰ ਸਰਣੰ ਗੱਛਾਮਿ ਸਰਣ ਗਮਨੰ ਸੰਪੰਨੰ ਪਾਨਾਤਿ ਪਾਤ ਵੇਰਮਣੀ ਸਿੱਖਾ ਪਦੰ ਸਮਾਧਿਯਾਮਿ ਅਦਿੰਨਾ ਦਾਨ ਵੇਰਮਣੀ ਸਿੱਖਾ ਪਦੰ ਸਮਾਧਿਯਾਮਿ ਕਾਮੇਸ਼ੁ ਮਿੱਥਾਚਾਰ ਵੇਰਮਣੀ ਸਿੱਖਾ ਪਦੰ ਸਮਾਧਿਯਾਮਿ ਮੁਸਾਵਾਦ ਵੇਰਮਣੀ ਸਿੱਖਾ ਪਦੰ ਸਮਾਧਿਯਾਮਿ ਸੁਰਾਮੇਵੇ ਮਜ੍ਜਕੁਮਾ ਦੱਤਾਨ ਵੇਰਮਣੀ ਸਿੱਖਾ ਪਦੰ ਸਮਾਧਿਯਾਮਿ ਸਾਰਨ ਸਹਿਤ ਪੰਚਸ਼ੀਲ ਸਮਾਧਾਨ ਮਾਰਗ ਫਲ ਨਿਵੰਕਿਨੀਸ਼ਨ ਨਾਮ ਇਕਰਹਿਲਾ ਮੇ ਦੁਰਕਤ ਮਿਹਮਤੀ ਅਨੁਵਨੰ ਗੀਤਾਂਦਿ ਕਰਗਤ ਕੁਛੁੰਦੈ ਸਾਧਨਾ ਦੇ ਕੋ ਨਮੋ ਤਸ ਭਗਵਤੋ ਅਰਹਤੋ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਨਮੋ ਤਸ ਭਗਵਤੋ ਅਰਹਤੋ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਨਮੋ ਤਸ ਭਗਵਤੋ ਅਰਹਤੋ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ಮುಲಿಮ್ಮ ಕಾರಣವಾಗ ಮತಕ್ಕರನ್ನು ಈ ತಮೈ ಮೇ ಮೋತಿಂದಲ್ಲ ಮೇ ಕೇಳ ದಿನ ಟಿಕ ಒಂದು ತಹನ್ನು ಮೇ ಕೇಳ ದಿನ ಟಿಕ ಒಬ್ಬಲಂಟ ಯಂ ವಿಲಾಕದು ತೇರುನು ಮೇ ಮುಲು ಸಂಸಾರ ದುಃಖಂ ಅವಸಂಕರಂಡ ಮೇ ದೇಶನ ಪ್ರಮಾಣವತ್ತಿನ ಎಚ್ಚರಟ ವಟಿನ ಕರೋಂಟಿಗ ಕೇಳ ದಿನ ಎನ್ನಕಿ ಹೆದೈ ಮೆತ್ತನ ಇಂದಲ ಗೆದರುದುರಿ ವಡಕರನ್ನೆ ಅನ್ನೇಪ ಏಕೀಯ ಹಿತ್ತಿಂಗ್ ಅಪಿ ಗಿವಲ್ದುರಲ್ಲು ವಡಕಟ್ಟು ಕಲಾಗಿ ಎಲ್ಲ ದಂಗ ಹೋಗಲು ಕಾಯ ಮೆತ್ತನ ನಿಂತಿ ನೀವ ಕೆರೆ ನಿನ್ನೆ ದಂ ಬಣ್ಣ ಇವರನ್ನ ಕೋಮಟ್ ಹೋಗಲಂತ ಅನ್ನದ್ ಬೇ ಏ ಹಿಂದ ಮೇ ಗೆದರುದುರಿ ವಡಕಟ್ಟು ಕೆನ್ನ ರಸ್ತಾವಕರಣ ತನ ವಡಕಟ್ಟು ಕೆನ್ನ ಏವನಿರುವ ಎಕಕ್ವತ್ ಹಿತೇ ಹಿತೇ ಹಿತನ್ನೆಪ ಪ್ಲಾನ್ ಕರನ್ನೆಪ දැන් අද වැඩපොළට පොඩි නිවාඩුවක් දෙන්න. හරිද? හිතේ කරන වැඩපොළ. දීලා මේ දේශනාව හොඳට අහුම්කම් දෙන්න. හරිද? ඇත්තට මේ දේශනාව ටිකක් ගැඹුරුයි. නමුත් නුවණක් තියෙන කෙනෙකුට බොහෝම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඈ ඒ හින්දා හැම දිනාම බොහෝම උවමනාවෙන් හිතේ හිතේ එක එක දේවල් හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව හිතින් වැඩ කටයුතු කරන්න ගෙවල් දොර වලට යන්නේ නැතුව මෙතන ඉඳගෙන කය වගේම හිතත් මෙතන තියාගෙන මේ දේශනාව අහන්න කියන එක තමයි මුල්ම අවවාදය. විශේෂයෙන්ම අද මේ පෙන්වන්න හදන කරුණු ටික ජීවිතයකට පුදුමාකාර වටිනාකමක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නෙම මෙන්න මේ කාරණාව පෙන්වීම සඳහාමයි. අපි හැම කෙනෙක්ම මේ අනවරාග්‍ර සංසාරේ ආවෙම මේ අද පෙන්වන ධර්මතා ටික නොදන්නාකම නිසාමයි. මේ පෙන්වන්න හදන දහම් කරුණු ටික නොදන්නාකම නිසා අපි කොච්චර සසර ආවද කියලා කියනවා නම් බුදුහාමුදුරු දේශනා කරන්නේ මව්මල දුකට අඳුපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි, පියාමල දුකට අඳුපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ පෙන්වන්නේ සසර අති දීර්ඝ බව, එච්චරට අපි දුක් විඳපු බව පෙන්වන්නයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එහෙම නැතුව ආපහු එක තිහි කර කර දුක් වෙන්න නෙවෙයි. නමුත් මේ මනුස්සයෙක් වෙච්ච වෙලාවේ එබඳු මෙච්චර කාලයක් වින්ද ඒ දුකෙන් ඕගලන්ට මිදෙන්න මාවත තියෙනවා, මග විවෘත වුණා, විවෘත කළා තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නයි. ඉතින් ඒ නිසා අද මේ දේශනාවත් ඕගලන්ට ඒ සියලුම සංසාර දුක මිදෙන්න තරම් හේතු වෙන වටිනාම දේශනාවක්. මේ ඒ නිසා හැම දිනම යොමුනාම මේක අහන්න. හැබැයි ගැමුරුයි, මමත් ටිකක් දක්ෂ මදි, ඒ හින්දා ඕගොල්ලෝ දක්ෂ වෙන්න වෙනවා මේක කොහොමද තේරුම් ගන්න. අපි මම කිව්වොත් මම හිතන්නේ මේ ගොඩාක් දෙනෙක් ගොඩාක් කල් බණ අහලා තියෙනවා, භාවනා කරලා තියෙනවා, භාවනා පන්ති වලට ගිහිල්ලා තියෙනවා. මේ කලර් කී ඒ හැම දෙයක්ම අවශ්‍ය වෙන්නේ එක තැනකට එන්නයි. එතකොට අන්න ඒ තැන අපි හරියට නොදන කොච්චර බණ භවනා කියලා කළත් අපි නිවනින් ඈතට යනවා මිසක නිවන් දකින මාවතට කිප්පු වෙන්නේ නැහැ. හරි නිවැරදි මගක් ලෝකෙ නොතිබුණු කම හින්දායි අද මේ ලෝකෙ තුල මේ තරම් නානත්වයකට ගිහිල්ලා තියෙන්නේ. අපි කියමුකෝ එක තැනක ඔන්න නාම රූප බලන්න උගන්වනවා, එක තැනක අනිත්‍ය බලන්න උගන්වනවා, එක තැනක දුකයි කියලා බලන්න උගන්වනවා, එක තැනක අනාත්මයි කියලා බලන්න උගන්වනවා, මේ එක තැනක ආයතනයන්ගේ ස්වභාවය උගන්වනවා, එක තැනක ස්කන්ධයන්ගේ ස්වභාවය උගන්වනවා කියලා, ඊගාවට තව තැනක වේදනාව ගැන බලන්න උගන්වනවා, තව තැනක සංවේදීතාවය බලන්න උගන්වනවා කියලා එක 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 ක්‍රම තියෙනවා. ක්‍රමෝලින් අයින් වෙලා එක 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 කියන අයින් වෙලා වර්ගවාදී වෙලා තියෙන මිසක මේ භවනා කරන්න කරන්න සමගියක් ඇති වෙලා තියෙනවද කියලා බලන්න මේ සාධනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ කලාට මේක කලේ මොකද්ද කියන තැන නැති හින්දා. නමුත් බුදුහාමුදුරන්ගේ කාලේ බෞද්ධයෝ 1000ක් ගත්තනම් 1000ගෙම භවනා මාර්ගය එක තැනක, නිවන් මාර්ගය එක තැනක, දර්ශනය එක තැනක. අද 1000ක්වලු 1000 දෙනා න්‍යාය 1000ක නෙමෙයිද බලන්නේ? මෙතන කෙනා කැමති නෑ අර ක්‍රමේ වැරදි, ඕක නෙමෙයි භවනා ක්‍රමේ මේකයි කියන්නේ. තර්ක විතරක ගොඩක් තුල ඉන්නවා මිසක කාටවත් ප්‍රශ්න ගැටළු විසඳලා තියෙනවද කියලා බලන්න. නමුත් මම අද කියන්න හදන්නේ ඒ 1000 ක්‍රම ආවොත් ඔක්කොම එක වෙන මගක් මිසක තවත් 1000ට එකක් කියන්න නෙමෙයි. මේ ඔක්කොම කළා නම් කලේ මෙන්න මේ සඳහායි කියන දැනුම මූලික අවබෝධි ලෝකෙ තුල නැතිකම හින්දා එහෙම වුනේ. ඇත්තටම ඒ 1000 ක්‍රම කිව්වනම් 1000 ක්‍රම වලින් එකක්වත් නෙමෙයි නියම. මොකද ඒක නිවන් දකින මාවත උපදවා ගන්න පසුබිම මිසක නියම තැනට එන්න උපකාරක ටිකක් මිසක ඔය කළා තියෙන නියම තැන නෙමෙයි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම මේ දේශනාව කළ ඉවරම ඕගලන්ට තේරෙන ඕනස් තියෙනවා මේ ලෝකෙට අද වෙලක් තිබිලා තියෙන මේ ප්‍රශ්නේ නේද කියන එක. එතකොට හරියට සතිපට්ඨාන භාවනාව කළා නම්, විදර්ශනා භාවනාවක් කළා නම් ලෝකෝත්තර මාර්ගයේ ලෝකෝත්තර ඥාන දර්ශනේ ඉපදේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ. දක්ෂ වික්ත කෙනෙක් ඉන්නව නම් එක දින ගණනක් විතර යන්නේ ලෝකෝත්තර මගපල නුවණක් ලබන්න. ඒකද මම කියන්න ඕනේ ඕගොල්ලෝ සෝවාන් කියලා. සකදාගාමි අනාගාමි කියලා එහෙම තව කාටවත් කියන්න බෑ. නමුත් තමන්ට ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදිනවා මෙන්න මේකයි ඇත්ත කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට නුවණ තියෙන කෙනාට මාවත බොහෝම කෙටි. ඒ සඳහා බොහෝ දහම් ධර්ම කවචන අවශ්‍ය බොහෝ ටික දෙයයි. ටික දේ හරියට තේරුම් ගැනීම. අපි ඒකට මම ඔගලන්ට ඉස්සෙල්ලා උපමාවක් කියන්නේ. උපමාවකින් පටන් ගනිමු අපි. එතකොට ඔගලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම සඳහා කියන්නම්. මට හැබැයි එකට ඔහොම මාතෘකාවක් ඕන. කවුද ගන්න අපේ හිතේ සිටින අපි ගමු අන්නල මහත්මයා ඈ අත්නපල මහත්මයාම ගමු අපි ඈ. එතකොට නැත්තම් දිසානායක මහත්තයාට ඔය දෙන්න ගමු. මේ ධිට්ඨියක් තියෙන. ධිට්ඨිය හැදේ ධිට්ඨිය බඳින්නේ අපි ඉස්සෙල්ලාම gadul gena හොඳට හොඳට බලන්න එකින් එක gadul gena වැලි පැටලෙකුත් ගෙන්න ගත්තා. කඩෙන් සිමෙන්තු කොටකුත් ගෙන්න ගත්තා. ටැප් එකෙන් වතුරක් ගත්තා. ওই ටික අනලා එකට එකතු කරලා තියලා බිත්තියක් බැන්දා. ඈ දැම්මක් බැන්දා. හරිනේ? බැන්දා. දැන් බිත්තියේ සිමෙන්ති වලින් වැලි තනලා කපරාදුකුත් ගහලා ඔන්න හොනුත් නැද්දා. කියන්නකෝ දැන් බිත්තියක් තියෙනවා. පහු කාලෙදී අපි සිත්තරෙකුට සිතුවන් අඳින කෙනෙකුට එන්න කියලා අපිම කඩෙන් තින්ත ටිකකුත් ගෙනල්ලා පැන්සල් ටිකකුත් දීලා ඒ පුද්ගලයාට කියනවා මේ දිසානායක මහත්මයාගේ හෝ නැත්නම් රත්නපාල මහත්මයාගේ රූපේ අඳින්න කියලා දික්තිය. අඳින්න බැයිද? පුළුවන්. මේ හැඩේම ඇඳා. ඒරන් දැන් මේ චිත්‍රයේ තියෙන්නේ බිත්තිය මත පතිත වෙලා. චිත්‍රය උපාදාය කරගෙන චිත්‍රය තුල චිත්‍රයේ පිහිටලා තියෙන්නේ මොකන්ද? gadol වැලි සිමෙන්ති වලින් හැදුණු බිත්තිය. තේරුණා නේද? බිත්තිය ඇසුරු කරගෙන චිත්‍ර ටිකක් චිත්‍රයක් තියෙයි. ඔය චිත්‍රේ දකින්නකොට ඔගලන්ට එන්නේ නැද්ද මේ අර දිසානායක මහත්තයා කියලා අදහස එනවද නැද්ද? එනවා. එහෙනම් මේ අර පන්නල මහත්තයා කියන අදහස එන්නේ නැද්ද? එනවා. දැන් හිතේ සිහි වෙච්ච දිසානායක මහත්තයා පන්නල මහත්තයා අරගෙන පිටිය දිහා බලාගෙන ඔය මිනිහා නම් මහා නරකයි, ඔය මිනිහා කපන්න ඕනේ, කොටන්න ඕනේ, මරන්න ඕනේ කියලා හිතුවොත් අකුසල කර්ම සිද්ධ වෙයිද නැද්ද? සිද්ධ වෙනවා. අනේ මෙතුම බොහොම හොඳ කෙනෙක්, සත්පුරුෂයෙක්, මෙයා බොහොම ගුණහපත් කෙනෙක්, මෙයා කියලා එයාගෙන ගුණ වර්ණනා කළ කුසලයක් සිද්ධ වෙයිද නැද්ද? සිද්ධ වෙනවා. දැන් කුසල අකුසල කර්ම අපි තුලනේ සිද්ධ වෙන්නේ. චේතනා සිද්ධ වෙනවා. බලන්න සත්‍ය පුද්ගලයෙක් මරන්න, කපන්න, කොටන්න හෝ හොඳ නරක ගැන සත්‍ය පුද්ගලයෙක් අරඹය කුසල අකුසල අපි රැස් කරගත්තා නේද? රැස් කරගත්ත කුසල අකුසලයේ ඕගොල්ලන්ගේ මනස රැස් වෙන්න හේතු වෙච්ච රූපෙපැත්ත බලන්න සත්‍ය පුද්ගල භාවයක් ඒ තුල තිබ්බද? නැහැ. එතකොට ඒ අනාත්ම වූ ඒකයි අනාත්මයි කියලා කියන්නේ. අනාත්ම වූ නිමිත්ත අරඹය සම්පූර්ණ සත්‍ය පුද්ගල හැඟීමම අපේ මනසේ නේද ඇති කියලා තියෙනවා. ඇති වෙලා තියෙනවා. ඒකනේ අපිට කපන්න, කොටන්න, මරන්න කියලා හිතුවත් පෞරිද්ද වෙන්නේ නේද? එතකොට ඒ gadol වැලි සිමෙන්තිෙන් හැදුණු බිත්තිය වගේ තමයි මහ භූත ටික. තේරෙනවද? ඒ බිත්තිය ඇසුරු කරගෙන ඇඳපු චිත්‍රයට තමයි උපාදාය රූපය කියලා කියන්නේ. මහ භූත ටික ඇසුරු කරගෙන පවතින රූපය උපාදාය රූපය. චිත්‍ර ටිකවත් එන්නත් මහ භූත ටිකවත් උපාදාය රූපවත් කෙනෙක් නෙවෙයි කියන එක ඕගලන්ට හොඳට පැහැදිලිද? විවරද? විවරයි. එතකොට ඒ නිසා තමන්ගේ මනසේ පුද්ගල සංඥාව ඇති වෙලා තියෙන්නේ, ආත්ම දෘෂ්ටිය තියෙන්නේ තමන්ගේ මනසේ පැත්තේ කියන එක පැහැදිලි නේද? හරි. දැන් අපි මෙහෙම කෙනෙක් දකිනකොට අතන gadol වෙලි සිමෙන්තියෙන් හැදුණු බිත්තිය තියෙනවා වගේ මේ රූපය පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා. බිත්තිය උපාදාය කරගෙන ඇසුරු කරගෙන වර්ණ සටහන තියෙනවා වගේ සතර මහා ධාතු ඇසුරු කරගෙන තියාගෙනයි මේ වර්ණ සටහන තියෙන්නේ. තියෙනකොට මේ රූපය දකිනකොට දැන් දිසානායක මහත්තයා කියන ගතිය ඇවිල්ලා තියෙන්නේ කොහෙද? අපේ මනසේ. පන්නල මහත්තයා කියන ගතිය ඇවිල්ලා තියෙන්නේ අපේ මනසේ. දැන් අපි දිසානායක මහත්තයා හොඳ නැහැ, පන්නල මහත්තයා හොඳ නැහැ, මරන්න, කපන්න, කොටන්න ඕනේ කියලා හිතුවොත් අපිට අකුසල සිද්ධ වෙයිද? වෙනවා. බිත්තිය ඇඳපු එකට හිතුවහම සිද්ධ වෙයිද? වෙනවා. එහෙනම්
දැන් මට කියන්න මේ චිත්‍ර දෙක මේ රූප දෙකෙන් කොයි රූපෙද ඇත්ත දිසානායක මහත්තයාගේ? එතකොට පුද්ගලයා කෙනා කොතනද ඉඳලා තියෙන්නේ? තමන්ගේ බලේ. තේරෙනවා නේද? හොඳයි. දැන් මෙන්න මේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා කියලා කියන්නේ අපේ ආත්ම දෘෂ්ටි ඇති වෙන්න හේතු වෙච්ච ආයතනයන්ගේ ස්වභාවය තමයි අනාත්මයි කියන්නේ. චක්කුං අනත්තා ඇහැ අනත්තා රූපං අනත්තා රූපයත් අනාත්මයි. ඇහැ අනාත්මයි රූපය අනාත්මයි නම් ආත්ම දෘෂ්ටිය කොහෙද තිබිලා තියෙන්නේ? මනසේ කියන එක තේරෙනවා නේද? හරි. දැන් අපි තනියම මට දිසානායක මහත්තයා සිහි කරගන්න පුළුවන් පැත්තක ඉඳගෙන. මම දිසානායක මහත්තයා කියලා සිහි කරද්දී බාහිර දිසානායක මහත්තෙක් ඉන්නවද කියලා බලන්න. දැන් මම මෙහෙ ඉඳන් දිසානායක මහත්තයා ගෙදර ඇති, එතුමා දැන් වැඩ කටයුතු කරනවා ඇති කියලා සිතුවිලි මංගාව තියෙන පුද්ගල සංඥාව සිහි කරගෙන බොහෝ සිතුවිලි පහළ කරද්දී බාහිර ආයතන ටික අනාත්මයිම මිසක බාහිර දිසානායක මහත්තෙක් ඉන්නවා කියලා බාහිර ඉන්න කෙනෙක් ගැන හිත හිතා යන්න සුදුසුදු මම. තේරුණා කියන එක. ඔව්. එතකොට අපි බලන්න කියලා ගියොත් බැරි වෙලා ආපහු අපිට හම්බ වෙන්නේ වැලි ගඩොල් වලින් හැදුණු බිත්තියක ඇඳ චිත්‍රයක් ඇස් ඉදිරි පිටට එනකොටම මේ නිමිත්ත මම සිහි කරගන්නව නෙමෙයිද බලන්න. මට කවදාවත් බාහිර කෙනෙක් හම්බ වෙලා තියෙනවද කියලා බලන්න. එතකොට ඇත්තටම මෙන්න මේ ආයතනයන්ගේ අනාත්ම ස්වභාවය තේරුම් ගත්තට පස්සේ තමන්ගේ මනසේ මේ ප්‍රපංච ටික කෙලෙස් ටික කියන එක හසු වුණාට පස්සේ ලෝකෝත්තර මාර්ගයේ උපදින නුබෝ දවසකින් ඒ මොකද්ද අපි කියමු මේ භාවනාව තියෙන්නේ වෙනද වගේ කෙලෙස් වශයෙන් ලෝකයට යන්න රාග දේශ මොහ උපද්දවන්න ජරා මරණ දුක උපද්දවා ගන්න බැරි වෙන්න. ඒ කියන්නේ නියම භාවනා ක්‍රමය කියලා කියන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට ඔන්න ඔගලන්ට සිහි වෙනවා කියලා හිතන්න දිසානායක මහත්තයා. සිහි වෙනකොට වෙනද වගේ ආ දිසානායක මහත්තයා ඉන්නවා එයා මෙහෙමයි කියලා හිත හිතා දැන් යන්න බෑ අපිට. ඇයි ඒ? අපිට ධර්මයේ නුවණක් හම්බුණා මේ දිසානායක මහත්තයා කියලා මගේ හිතට සිහි වෙනකොටත් මේ පුද්ගල සංඥාව සිහි කරගන්න උපකාර වෙච්ච රූපේ සැබෑ ස්වභාවය අනාත්මයි. ඒ කියන්නේ ගඩොල් වැලි සිමෙන්ති තිබුණු පිටියක් කියන තැනක ඇඳපු චිත්‍රෙකුයි මගේ ඇස් ඉදිරි පිටට ආවේ කියලා දන්නවා. මම බලන්න කියලා ගියොත් මට කවදාවත් දිසානායක මහත්තයෙක් බලන්න බෑ. ගඩොල් වැලි සිමෙන්තියෙන් හැදුණු පිටිය වගේ කෙස්ලොම් නියදත් හම්මස් නහර කියන කුණු පොකොටක් 32ක් තියෙන තැනක පිහිටලා තියෙයි මෙහෙම වර්ණ සටහන. ගඩොල් වැලි සිමෙන්ති කියන ටිකත් පටවි කොටස් 20ක් තමයි කෙස්ලොම් නියදත් හම්මස් කියලා කියන්නේ මොනවද? පටවි කොටස් 20යි. පිට්ටෙන් සරව කියලා කියන්නේ ආපෝ කොටස් 12යි. ඊට පස්සේ දවන තවන දිරවන කියලා උෂ්ණ කොටස් 4යි. හමන පිංගෙන හැකිලන ස්වභාවයෙන් යුක්ත වායෝ කොටස් 6යි. මේ අපි පුද්ග කෙස්ලොම් නියදත් හම්මස් කියලා බැලුවා මේ තියෙන සතර මහා ධාතු. සතර මහා ධාතුව මත පිහිටලා තියෙන වර්ණ සටහන තමයි මේ. මේ තියෙන්නේ බිත්තියේ ගඩොල් වැලි සිමෙන්ති මත පිහිටලා තියෙන වර්ණ සට තමයි ඒ. මම දිසානායක මහත්තයා බලන්න ඕනේ කියලා බිත්ති ඉස්සරහට ගියොත් ගඩොල් වැලි සිමෙන්ති යොලින් හැදුණු බිත්තිය උපාදාය කරගෙන ඇසුරු කරගෙන ඉන්න චිත්‍රය සම්මුත ඒ මිසක එනකොටම අද මට කපන්න කොටන මරණකොට අකුසල් සිද්ධ වෙච්ච මේ නිමිත්ත ශනිකව මම සිහි කරගනි මිසක මට බාහිර දිසානායක මහත්තයා හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. එහෙනම් සැබෑවටම ඕගොල්ලන්ට බලන්න ඕගොල්ලන්ගේ මෙතන ඉඳලා අපිට දිසානායක මහත්තයා හෝ තව කෙනෙක්ව සිහි කරන්න පුළුවන්ද කියලා? අපි සිහි කරන්න අපේ මනසට පුළුවන්. මානසික ස්වභාවය තමයි කෙලෙස් හිතන්න පුළුවන්. එහෙම හිතද්දි බාහිර එහෙම කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් වෙනදට අපි බාහිර ඉන්න කෙනෙක් ගැන හිත හිතා රාගදේශ මොහ උපදන්න පුළුවන්. ඒක වැරදි කියලා කියන්නේ ඒ අපේ සිතුවිලි වලක්වන්න කවුරුවත් හිටියේ නැහැ, නුවණක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළලා මේ ඇත්ත පෙන්නුවේ මේ ප්‍රපංච ටික අපේ මනසෙන් දුරු කරගන්න උදව් වෙන්න, ඕගොල්ලෝ හිත හිතා ඉන්න තැනක ඇත්ත බලන්න කියන එක. තේරුණා නේද? එතකොට අපි මෙතන ඉඳලා අපිට හිතන්න පුළුවන් ඔය වගේම අපි කිව්වම අපිට යාළුවෙක් ඉන්නවා වසන්ත කියලා කියන්නකෝ. දැන් වසන්ත කියලා දැන් ඕගොල්ලෝ භවනා කරන හැටි මම මේ කියලා දෙන්න යන්නේ. හරිද? සම්මාදිට්ඨිය. වසන්ත කියලා ඕගොල්ලෝ හිතනකොට වෙනදට ඕගොල්ලන්ට බාධා ඔය හිතන හිතුවිල්ල බාධා කරන්න කවුරුවත් හිටියේ නැහැ. නුවණක් ඉදිරිපත් වුණ නැහැ. ඔක කෙලෙසයක් කියලා හිතන්න නුවණක් ඉදිරිපත් වුණ නැහැ. වසන්ත ගැන හිත සිහි කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ වසන්ත මෙහෙමයි හරි ලස්සනයි යාගේ මූණ කියලා රාගය ඇති වෙනකන් හිතන්න ඕගොල්ලන්ට ඉඩ තිබුණා. ඒ මිනිහා මහා නරක මිනිහෙක් මහා වනචර මිනිහෙක් කියලා ද්වේෂය ඇති වෙනකන් හිතන්න ඕගොල්ලන්ගේ ඉඩ තිබුණා. මේ ඕගොල්ලන්ට සම්මා දිට්ඨිය කියන එකේ උපකාරයක් නැතුව අන්තිමට මනසේ රාග දේශ මොහ පවත්තන්න හොඳට ඉඩ දීලා තිබුණේ එකයි වෙනදට උනේ. දැන් මේ බුදුහාමුදුරුව පහළෝනේ මොකද රාගක් හෝ දේශක් හෝ මොහක් හෝ නිබ්බාන රාග දේශ මොහ දුරු කරන්න. දැන් වසන්ත කියලා කෙනෙක් ඕගොල්ලෝ සිහි කරගෙන හිතන්න හදනකොටම ඕගොල්ලෝ තුන් කාලෙන් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. නෑ මට මේ වසන්ත කියලා කෙනෙකු සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත ඇති නිමිත්ත ඇති වෙච්ච රූපායතනේද කෙස්ලොම් නේද ධම්මස් කියන කුණපු කොටස් 32ක් කියන තැනක වර්ණ සටහනක් ඇති ඉදිරිපිට එනකොට මම්ම නේද මේ වසන්ත කියන පුද්ගල භාවය ඇති කරගත්තේ කියලා බලන්න. වසන්තව බලන්න යන්න කියලා හදනකොටම නුවණින් වළක්වන්නේ නෑ එහෙම එකක් එහෙ නෑ එහෙ බලන්න බෑ. ගියාමත් වෙන්නේ උණුපු කොටස් 32ක් තියෙන තැනක වර්ණ සටහන ඇති ඉදිරිපිටට එනකොට මේ ගතියම මම සිහි කරගන්නව නේද කියලා ඕගලන්ට සිහි වුණොත් ඕගලන්ට ලෝකයේ අනාත්ම මේ අපි ලෝකය කියලා දැකපු තැනක ආයතන අනාත්මයි ලෝකය කියන එක මනස තුලයි උපදින්නේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා යම් තාක් දෙයක් තියෙන මේ ඔක්කොම මනස තියෙන ප්‍රපංචයයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන එක ඕගලන්ට ප්‍රකට වෙනවා. අද අපි මහා ලොකුවට මේ ඇත්තයි තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ ඉන්න ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන සංකල්ප ගොඩක් තුලා ඉන්නේ කියන එක තේරෙනවා. මෙන්න මේ දර්ශනය පැහැදිලි කරගන්න පිණිසයි අපි නාම රූප බැලුවා නම් බැලුවේ ස්කන්ධ ධාතු ආයතන බැලුවේ නාම රූප බැලුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බැලුවේ මොකද ඕවා අනිත්‍යයි නම් ආයතන අනාත්මයි නම් අනිත්‍ය අනාත්මයි නම් මගේ මනසේ ආත්ම දෘෂ්ටිය ප්‍රපංච ටිකේ යෙදිලා තියෙන්නේ එහෙනම් මට ආපහු ගිහිල්ලවත් බලන්න බෑ කියලා උත්තරේ ගන්නයි. ඒකයි දැන් මුළු ලෝකේ කොයි භවනා ක්‍රමයක් උගන්වලත් ඕගොල්ලෝ මේ ස්කන්ධය අනිත්‍යයි ස්කන්ධය දුකයි ස්කන්ධය අනාත්මයි එතන තියෙන නාම රූප දෙක කනගුණ ආහාරයෙන් හැදුණු රූපයක් කියලා බැලුවේ ඇත් ඉදිරිපිටට ආපු වස්තුව අනාත්මයි කියනක ඔප්පු කරගන්න නේද? ඒ කියන්නේ ඒකෙන් අපි උත්සාහවත් උනේ එහෙනම් ආත්ම සංඥාව තමන්ගේ මනසේ බාහිර ඉන්න කෙනෙක් සිහි කරගන්න බැරි වෙන්න නේද මේ ඉගෙනගත්තේ කියන උත්තරේ තියාගන්න භවනා ක්‍රම ඉගෙනුවා නම් මේ ඔක්කොම ප්‍රතිපදාව එක තැනකට එනවා. නමුත් නාම රූප දෙක උගන්නලා එතනින් කඩලා යා එහාට යනවා මිසක අනිත්‍යයි කියලා උගන්නලා එහාට යනවා මිසක දුකයි කියලා උගන්නලා එහාට යනවා මිසක ආශ්‍රයක් හේතු උගන්නනවද කියලා බලන්න මේ තියෙන වෙනස තේරෙනවද? අද භවනා නානත්වයකට ගිහිල්ලා තින්නේ ඒ හින්දා. මම කියන ටික තේරෙනවද? මම තව ඕගලන්ට මේක පැහැදිලි කරලා දෙන්න. එතකොට අපේ මහත්තයෝ හොඳට බලන්න අපි අම්මා කිව්වහම දැන් අපි අමවත් ඉන්නවා මේ රූපය ගත්තාම කෙස්ලොම් නියද ධම්මස් නහර තියෙන තැනක වර්ණ සටහනක් ඇසිදිරි පිට දෙනකොට මව් සෙනෙහස ආදරය කියන හැඟීම් ටිකත් එක්කම සිතුවිලි මංගව උපදින්න. නමුත් අපි අනන්ත සංසාරේ මේක හඳුනාගෙන නැහැ. අපි මේ හැඟීම ආපු රූපයට ටක් ගාලා පනිනවා පළඟැටිය පහනට පනිනවා වගේ. අපි හිතාගින්නේ මේ වස්තුව අම්මා කියලායි. මම ලෝකේ වෙනම දකින්න මම මේ කතා කරන අද යථාර්ථයක් ඈ. අම්මා තාත්තා නැහැ කියන එක කියන්න නෙවෙයි. ඒක උච්ඡේදවාදී. නමුත් ඒක නුවණින් දත යුතු දෙයක්. නමුත් මම මේ කියන්නේ නිවනට මඟ යථාර්ථය. හොඳයි. මේ හැඩේම පත්තර කඩදාසියක තිබ්බොත් අම්මා කියන මේ හැඟීම් ටික මගේ මනසේ උපදින්නේ නැති වෙයිද? මේ හැඩේම වීඩියෝ පටයක තිබ්බොත් දඹදි වන්දනා කරන්න ගිහින් හරි වීඩියෝ පටයක් තිබ්බොත් මේ මගේ අම්මා ඉන්නවා කියන හැඟීම එන්නේ නැති වෙයිද? එනවා. හරි මට දැන් කියන්න සැබෑම අම්මා කනගුණ ආහාරයෙන් මෙතන මේ වර්ණ සතහනෙන් රාසි වෙච්ච රූපේ නානත්වයක් තියෙයි. මේ රූපය කනගුණ ආහාරයෙන් හැදිච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනයි මේ වර්ණ සතහන තියෙන්නේ. වීඩියෝ පටයක කියන්නේ ඍතු ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනයි ඒ වර්ණ සතහන තියෙන්නේ. හිතෙන් සිහිකොළොත් චිත්ත ප්‍රත්‍යයෙන් හැද රාසි වෙච්ච මහ භූත ටික ඇසුරු කරගෙනයි ඒ වර්ණ සතහන තියෙන්නේ. පතර කඩදාසියක තිබුණොත් ඍතු ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච මහ බූත ටික ඇසුරු කරගෙන ඒ වර්ණ සටහන තියෙනවා. දැන් මංගාව ඉන්න බොහොම ආදරය කරන ආදරෙන් ඇසුරු කරන මරුණහම අඬන්න වෙන බොහොම සෙනෙහසෙන් යුක්ත මේ අම්මා කියන හැඟීම මට පත්‍ර කඩදාසිය දැක්කත් ආවා, වීඩියෝ පටිය දැක්කත් ආවා, මහ බූතෙන් ඇඳුණු රූපය දැක්කත් ආවා, හිතින් තීකනවත් ආවා. මට කියන්න මේ රූප වල රූප වල වෙනසක් නැහැනේ. කණ්ණාඩියක් තිබ්බොත් කණ්ණාඩියත් වැටේවි. සැබෑම අම්මගේ රූපෙ මොකද්ද කියන්න මට? එකක්වත් නෙමෙයිනේ. චක්කුන් අනත්ත රූපං අනත්ත කියලා කියන්නේ මේ රූප වල සැබෑම ස්වභාවය අනාත්මයි නම් මව් සෙනෙහස හැඟීම අම්මා කියන ගතිය ඇවිල්ලා තියෙන්නේ මගේ මනසේ ඉනා. මම පැත්තකට වෙලා අම්මා කියලා සිහි කර කර සිහි කර කර වෙනදා හිටියා. දැන් බලන්න මට නුවණක් තියෙන බුද්ධිමත් පුද්ගලයෙක් නම් අම්මා බලන්න බාහිරට යන්න පුළුවන්ද කියන. හැබැයි අම්මා නැතුව නෙමෙයි. මොකද ඒ රූපේ ගැටෙනකොට අම්මා කියන සංයෝජනේ මන්තුළු රූපේ ගැටෙනකොට උපදිනවා. මේක මහත්ය හරිද? වන් වේ එකක් වගේ. වන් වේ කියලා කියන්නේ පාරක එක පැත්තකට විතරයි වාහනේ යන්න පුළුවන්, අනිත් පැත්තට යන්නේ නැහැ. නුවණක් තියෙන කෙනාට ආයතන ටික නිසා ලෝකයේ තමතුළු උපදිනවා. හැබැයි ලෝක ධර්මයේ සිහි කරගෙන බාහිරට යන්න බෑ. ටග්ගල වළක්වන. අද ඕගොල්ලන්ට අම්මා සිහි කරලා යන්න පුළුවන් නේද බලන්න? දරුවා සිහි කරලා යන්න පුළුවන් නේද බලන්න? ඔය බලන එක වැරදි කියලා අහුරන්න කවුරුවත් නැහැ නේද? ඒ වගේම ඕගොල්ලන්ට තියෙන නිමිත්තක් සිහි කරලා ප්‍රතිසංගිත යන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට අද අම්මා තාත්තා සිහි කරලා යන්න බැයි නම් එතන තියෙන ශුන්‍යතාවයක් අනාත්ම ස්වභාවයක් කියලා දැක්කොත් ඕගොල්ලන්ට මේ සිහි කරන්න පුළුවන්. අපි කියමු අම්මා සිහි කරනවා කියන අදහස සිහි වෙනකොටම ඕ මේ අපිට නුවණින් බලන්න පුළුවන් නම් මට මේ අම්මා කියන අදහස ඇති වෙච්ච තැනට යනවා. මේ කෙස්ලොම් නියද ධම්මස් කියන කොටස් ටිකක් මත පිහිටලා තිබුණු වර්ණ සටහනයි මේ ඇස් ඉදිරිපිටට ආවේ. ඒකේ ඇස් ඉදිරිපිටට ආවේ ඉබඳු රූපයක්. එතකොට අම්මා කියන ගතිය සංයෝජනේ මාතුල නේද කියලා බලනවා. එයා තව ටිකක් තමන්ව ඔප්පු කරලා බලනවා. ඒකනේ පත්‍ර කඩදාසිය තිබ්බත් අම්මා පෙවුනේ එහෙ දකින්නකොට මාව සිහි කරගත්ත නිසා නේද? කණ්ණාඩියකට වටින ඡායාව දැක්කත් අම්මා කියන අදහස ආවේ මාතුල නේද? මනසේ කෙලස් ටික සිහි කරගෙන තියෙන්නේ. ඉතින් මම බලන්න කියලා ගියාම ආයෙත් මට අම්මා හම්බ වෙන්නේ නැහැ. අනාත්මෝ රූපයක් ඇස් ඉදිරිපිටට එයි. එතකොට මගේ මානසික ප්‍රපංච ටික සිහි වෙනවා නේද කියලා. ඇස් ඉදිරිපිටට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම හම්බ වෙන රූපයන්ගේ ස්වභාවය අනාත්මයි, තමා තුලයි ප්‍රපංච තියෙන්නේ කියන නුවණක් ඒ. එදාට ඒකේ අවබෝධය කොච්චරද? එක තැනක ඉඳගෙන තව කෙනෙක්ව සිහි කරගෙන රාග දේශ මොහ පවත්තන්න දෙන්නේ. මොකද මං හිතන විදිහේ කෙනෙක් නැහැ කොහෙවත්. ටග්ගල වළක්වනවා. ඒ කියන්නේ දැන් නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. අපි කියමු දැන් මට මෙතන ඉඳගෙන හිතන්නත් පුළුවන් පන්නල මහත්තයා, දිසානායක මහත්තයා ගැන මම හොඳට හිතනවා. මා ඔන්න කෙනෙක් ඉන්නවා කියන අදහස තියෙනවා. හිතන්නත් දැන් බාධා කරලා නැහැ. මම බලන්න යනවා පන්නල මහත්තයා, බලන්න යනවා දිසානායක මහත්තයා කියලා මට යන්නත් පුළුවන්, බාධා කරලා නැහැ. ගියාට පස්සේ හම්බ වෙද්දිත් මට පන්නල මහත්තයා හම්බුණා, දිසානායක මහත්තයා හම්බුණා කියන තැනකින් ඉන්නේ. ආවට පස්සෙත් මම දිසානායක මහත්තයා හම්බෙලා ආවේ, පන්නල මහත්තයා හම්බෙලා ආවේ කියන තැනකින් ඉන්නේ. වළක්වන්න ඔය අතර කවුරුවත් නැහැ. ඔහොම මෝඩකමක් මත ඉඳලා මම කියනවා මට දැන් ටිකක් මහන්සි භාවනා කරනවා. මම පැය දෙකක් ඉඳගෙන කන බොන ආහාර නේද රූප හැදලා තියෙන්නේ, කුණ පොකටක් දෙකක් නේද තියෙන්නේ, නාම රූප දෙකක් නේද තියෙන්නේ කියලා බලනවා. මානසිකාරී ඉවරෙච්ච ගමන් ආයෙත් අර වරද තුල. කවද්ද අපි නිවන් දකින්නේ? නිවන් දැක්කන නේද පුදුම. මේ ටික බලුවා නම් බැලුවේ මේ වැරද්ද හැදෙන්නේ නේද? මේ වැරද්ද නේද හැදෙන්න ඕනේ? තේරුම් ගන්න කියන එක. ඒ නිසා ඒකයි මම කිව්වේ මේ තව එක භාවනා ක්‍රමයක් නන් නෙමෙයි. මේ ඔක්කොම ක්‍රම කලේ මේ තදා. මේක තමයි ජීවිතයක තියෙන නියම සැබෑව. ওই ටික නොදන්නා කමින් තමයි බාහිර රූපේ විපරිණාම වෙනකොට මව්මල දුක විඳපු වහරවල් අනන්තයි. බාහිර රූපේ දිහා බලාගෙන පියාමල දුක විඳපු වහරවල් අනන්තයි. බාහිර රූපේ අද බලන්න දරුවා මැරිච්ච දුක් විඳින අම්මල කොච්චර ඇද්ද ලෝකේ. දැන් බලන්න යම් වෙලාවක අනාත්ම ආයතන ටික තමන්ගේ මනසට ළඟට එනකොට ප්‍රපංච ටික තමන්ගේ මනසේ එන්නේ කිව්වොත් මේ බාහිර දරුවෙක් මැරිච්ච එකට අඬන්න පුළුවන්ද? තේරුණා කියන එක. අම්මා මැරිච්ච එකට අඬන්න පුළුවන්ද? ඇයි? අම්මා කියන ජීවී ගතිය අම්මා කියලා හිතන්න පුළුවන් කම තිබිලා තියෙන මනසෙනේ. එතකොට බාහිර රූප වෙනස් වෙනකොට අම්මා මැරුණා, තාත්තා මැරුණා, දුව මැරුණා, පුතා මැරුණා, අම්මා ලෙඩ වුණා, තාත්තා ලෙඩ වුණා කියලා හිතන්න පුළුවන්ද? තේරුම් ගන්න එක. දුක කියන එක උපන්නොත් මහත්යෝ, දුක කියන එක තිබුණත් නැතත් දුක එනවමයි. මම ඉස්සර ඕගලන්ට බණක් කියලා තියෙනවා මතකද? ගිනි ගොඩ ඇතුළට පැන්නොත් නොපිච්චින්න උත්සාහවත් උනත් උත්සාහවත් නොවුනත් පිච්චෙනවා කියලා වචනය කියලා තියෙයි මතකද? දුක කියන එක ඉපදුනොත් දුක්ඛ සත්‍ය උපදවාගත්තු ජාතිය කියන එක හටගත්තු ඉපදුනොත් දුක කියන එක නැති කරන්න බෑමයි. ඒ ස්කන්ධය දුක් වූ ස්කන්ධ තිබුණත් දුක නැතත් දුක. අපි උපමාවක් කිව්වොත් තාත්තා කෙනෙක් මට හිටියෝ මට ඉන්නවා නම් මේ ඉන්න තාත්තා ඉඳීමත් දුක නැතිවීමත් දුක. තාත්තා හිටියොත් ඉන්න තාත්තට ලෙඩ හැදුනොත් මට දුක එන්නේ නැද්ද? ඉන්න තාත්තා මහලුනොත් දුක එන්නේ නැද්ද? ඉන්න තාත්තට කවුරු හරි ගැහුවොත් බැන්නොත් දුක එන්නේ නැද්ද? තාත්තා ඉඳීම නිසා මට දුක එන්නේ නැද්ද? එනවා. හොඳයි, ඒ තාත්තා මැරුණොත් ඒ නිසා දුක එන්නේ නැද්ද? එනවා. එතකොට තාත්තා ඉඳීම නිසා හෝ මැරීම නිසා මට දුක මිදෙන්න පුළුවන්ද? තාත්තා නූපන්නෝ ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දුමන සුපායස නිරුජ්ජಂತಿ. හොඳයි, මම ධර්මයේ ඉගෙන ගත්තේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න, අජරාමර වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න, තාත්තා ඉන්නව නම් තාත්තා උපන්නොත් තාත්තගේ ඉඳීමත් දුක මැරීමත් දුකමයි. ඒ මොකද අපි කියමු මගේ තාත්තා දැන් මැරිලා. නමුත් තාත්තා මැරුණා කියලා මට තාත්තා සිහි කළ දුක් විඳින්න පුළුවන්කම තියෙන මොකද මගේ මනසේ මේ සිද්ධිය තියෙන හින්දා. අනික බලන්න, මගේ මරණාසන්න මොහොතේ මගේ තාත්තා මට සිහි වුණොත් ඒක හේතු වෙන්නේ නැතිද ප්‍රතිසන්දියට යන්න හේතු වෙනවා. එතකොට දැන් කොහොමද අපි නිවන් දකින්නවා කියලා කියන්නේ? ඔන්න ඔතනින් ගලවන්න ඕනේ. ඕගොල්ලන්ට ඉපදීම නැති කරන්න ඕනේ. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවාමයි. ඒ කියන්නේ අතීතේව තාත්තා කෙනෙක් හිටියා නෙවෙයි වෙන්න ඕනේ. අනාගතේ අතීතයේ හිටියනම් තමයි අනාගතය හදලා දෙන්නේ. ඒ කියන්නේ මට තාත්තා හිටපු හිඳයි ඉන්න තාත්තා සිහි කළා යන්න පුළුවන් සසරට. ඒ කියන්නේ මම මට දැන් තාත්තා සිහි වෙනකොටම වෙනදට මම කළේ අනේ තාත්තා මැරිලානේ මට ඉන්නකොට තාත්තා මාව ඉස්කෝලේ යවුවා, ඇඳුම් අරන් දුන්නා, මාව ඒ සඳහා මේ උගන්නන්න කණ්ඩ පොණ්ඩ තාත්තා අවුවේ වැස්සේ පින්නේ මොන තරම් මහන්සි වෙන්නද කියලා සිතුවිලි පහල කළා නම් පොපෝ පිච්චිලා යන දුකක් එයි. දැන් මගේ මනසේ තියෙන තාත්තා සිහි කළා මම ජරා මරණ දුක් විඳිනවා, තාත්තා නිසා එන ප්‍රිය විප්‍රයෝග දුක්ඛය විඳිනවා. නමුත් දැන් මම මෙහෙම විදර්ශනා කළා, තාත්තා කියන එක සිහි වෙනකොට මට අතීතයේද මේ තාත්තා අවලංගු වෙන්න ඕනේ. තාත්තා කියන එක ඉපදුනොත් තමයි තිබුණත් දුක නැතත් දුක. දැන් තාත්තා කියලා සිහි වෙනකොටම වෙනද වගේ මම තාත්තා සිහි කළා සිතුවිලි වැල් හිතාගෙන අඬාඬා යන්නේ. මම සංගාල හොඳට ඒකයි මම බුදුදහම ඇහුවේ. ධර්මයෙන් මට පෙන්වුවේ, බණ ඇහුවේ, සතිපට්ඨානෙ වැඩුවේ මේ දුකෙන් මුදවන්නයි. සතිපට්ඨානෙ වඩපු බණ අහපු එකේ උපකාරය මට සංගාල වෙනවා. තාත්තා කියලා සිහි වෙනකොටම නෑ. මම තාත්තා කියලා සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත මා තුළ උපදිද්දිත් මේ නිමිත්ත ඇති වෙච්ච රූපය අනාත්මයි නේද? ඒ කියන්නේ එදාද කෙස්ලොම් නියද තම්මස් නහර ඕලින් කියන කුණුපු කොටස් 32ක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් නේද ඉදිරි පිටට ආවේ? එතකොට තාත්තා කියන අදහස මම ඇති කරගත්තා. ඒ හැඟීම නේද මේ සිහි කරන්නේ? කිව්වහම අතීතයේද තාත්තා දැක්කන මේ රූපය නිසා තමන්ගේ මනසේ මේ ප්‍රපංචය දුර වෙලා තියෙන්නේ කියලා ගත්තාම අතීතයේ පිරිසුදු වෙනවා. මට අඬාඬාඉඳ අතීතයේ තාත්තා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මරණාසන්න මොහොතේ තාත්තා සිහි කරනකොට මට එන්නේ සතිපට්ඨානෙ නුවණ. ඒ තාත්තා සිහි කරනකොට එන්නේ මොකද්ද? මේ නිමිත්ත මම සිහි කරගන්නකොට මේ නිමිත්ත ඇති කරගන්න උපකාර වෙච්ච ආයතන අනාත්මයිනේ කියන නුවණ එන්නේ නේද? මට අඬන්න තාත්තෙක් ඉපදිලා නැත්තම් තාත්තා ඉපදින්නේ හැම වෙලාවෙම අවිද්‍යාවෙන් ලෝකේ උපදින්නේ. තේරෙනා නේද? දැන් අද ලෝකෙට පුළුවන්නේ අනාත්ම ආයතන නිසා තමන් තුළ ප්‍රපංච කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ටිකට. මම මගේ ආත්මය කියන කෙලෙස් බුදිය තමයි මේ ප්‍රපංච කියන්නේ. අද අපිට හිතන්න පුළුවන් ගති ටික තමයි කෙලෙස් බුදිය කියන්නේ. තේරෙනා නේද? තාත්තා කියලා කියන්නේ. තාත්තා කියලා අද මට මෙහෙම යමක් සිහි කරගනිද්දිත් මම භාවනා කරනවා කියලා කියන්නේ මේ අවිද්‍යාව අතහැරෙන එක. අවිද්‍යාව අතහැරෙන එක. ඒ කියන්නේ සිහි කරගනිද්දිත් මම ටග්ගලා අතීතයට යනවා. මේ හැඟීම, මේ නිමිත්ත ඇති කරගන්න උදව් වෙච්ච ඇහැ රූපයක් තිබෙන අනාත්මයි. තව ඔප්පු කළත් පෙන්නනවා. මොකද්ද? අර කෙස්ලොම් නියදත් හම්මස් නැත්තම් පටිව්‍යාපටිජෝ වායෝ කියන ටිකෙන් තමයි රූපമിതി හැදිලා තියෙන්නේ. ඒ ටික ඇසුරු කරගෙනයි වර්ණ සටහන පිහිටියේ. ඒකයි මම අර බිත්තියයි චිත්‍රයයි පෙන්නේ. එතකොට බිත්තිය වගේ තමයි උණුපකොට කෙස්ලොම් නියදත් හම්මස් කියන උණුපකොටස් ටික. නැත්තම් පටිව්‍යාපටිජෝ වායෝ කියන සතර මහා ධාතු ටික. බිත්තිය එක්ක ඇඳපු චිත්‍රය වගේ තමයි මොකද්ද? ඇස් ඉදිරියට ආපු වර්ණ සටහන. ඒ විත්‍යයි චිත්‍රණුයි දෙකේම මම පෙන්නේ හොඳට අනාත්ම ස්වභාවي විවර කළ දෙන්න ඒ උපමාව ගත්තේ. ඒ වගේම තාත්ත කියලා දැකපු තැනකත් තිබුණු අනාත්ම ස්වභාවي විවර කළ දෙන්න යෝගලන්ට මෙතන පටවියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුයි තියෙන්නේ. ඒ ඇසුරු කරගෙනයි උපාදාය රූපේ තියෙන්නේ කියලා පෙන්වයි. එතකොට ඕගලන්ට සැබවින්ම ඔප්පු වෙලා පේනවා අතීතයේද ප්‍රපංචයේදලයි තියෙන්නේ මිසක බාහිර තාත්ත හම්බුණා නෙමෙයි. එහෙනම් මම දැන් සිහි කරන්නේ කොයි තාත්තද කියන ප්‍රශ්නයක් වෙනවා. බලන් ගියොත් ආයත් කෙස්ලොම් නියදත් මහර තියෙන තැනක පිළිපලා තියෙන වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එයි මිසක එදාට මේ ගතිය මගේ මනසේ සිහි වෙයි. මම හිත හිතා ඉන්න කෙනා කොහෙද ඉන්නේ දෙපැත්තෙන් බලන්. මේ නිමිත්ත ඇතිවෙنده හේතු වෙච්ච පැත්තත් බලන්, නිමිත්ත හොයාගෙන යන පැත්තත් බලන්. ඒ දෙපැත්තේ මෝඩකම සංසිඳුන මැද පවතින්න පුළුවන් වෙයි කියලා හිතනවාද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ. අපි අද මේ සිතුවිලි සංසිඳවන්නේ මේවා කරන්න භාවනා නිකලේ. නමුත් එහෙම නෙමෙයි, මේ සම්මා දිට්ඨියයි මේ ආශ්‍රවයක් ක්ෂේත්‍ර තියෙන එකම උපකාරය. නිදක නැවත වතුර උණනවා නම් උල්පතකින් ඒ ළිඳේ ජලය හිඳෙනවද? ඒ වගේ අවිද්‍යාව නිසා නැවත සිතුවිලි පහළ කරන නම් ඕගොල්ලෝ හිතනවද මේ සිතුවිලි සංසිඳෙයි කියලා? තොර තෝන්චියක් නැතුව අම්මා ගැන, තාත්තා ගැන, දුව, පුතා, දරුවා, වැඩපොලේ කෙරිච්ච යුතුයකම් අයුතුයකම් කිය කියා සිතුවිලි පහළ කරන ඔය බාහිරයේ කෙනෙක් ඉන්නවා කියනවා කියලා ඕගොල්ලෝ හිතද්දි දන්නවද ඕගොල්ලන්ගේ කයයි සසංකාරක වෙලා තියෙන්නේ කියලා? තොර තෝන්චියක් නැතුව කෙලස් නිමිති ඉපදිලා තින්නේ මේ ආධ්‍යාත්මික පැත්තේ කියලා. මේ රාගදේශ මොහ උපද්දලා කියන එක දන්නවද? මේක සංසිඳෙයි කියලා හිතනවද ඔයගොල්ලන්ට? මේ වැරද්ද කර කර ඔයගොල්ලෝ දිවි අතීතක් භාවනා කරන්නේ. භාවනාව කියලා තව එකක් නම් කරයි. භාවනා කරන්න කියලා සිතුවිලි ටිකක් ඉපදිලා මිසක තියෙන සිතුවිලි සංසිඳන්නේ නැහැ. භාවනා කරන්න කියලා තව සිතුවිල්ලක් නම් ඉපදිලා තියෙනවා. නමුත් අවිද්‍යාව නිරුද්ධ, සංකාර නිරුද්ධ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් මේ හිතෙන එක නතර වෙන්නේ ඉබේමයි. ඔයගොල්ලෝ මේක සංසිඳවන්න යන්න ඕනේ නැහැ. දෙපැත්ත බැලුවහම මේ රූපත් අනාත්මයි කියනවා. මම ආත්මයක් ගැන කෙනෙක් ගැන හිත හිතා ඉන්න ගතිය නතර කරන තමන්ටම ලැජ්ජා හිතෙන්නේ. අනාත්ම ආයතනයක් තියෙන තැනක මම මගේ මනසම තලු මරනවා. තමන් තමන්ගේ නැත්ත හපා ගන්නවා වගේ වැඩක් නෙමෙයි කරන්න කියලා. තේරුණාද? ඒ කියන්නේ එයාට හොඳට පැහැදිලිලු මෙතන ඉඳලා දරුවා මල දුක විඳින මේ දර්ශනයෙන් කරන්නේ අජරාමර බව. ජරා මරණ දුකෙන්ම නිදහස් කරන මේ දර්ශනය. අද ඕගොල්ලන්ට මෙතන ඉඳන් දරුවා ගැන හොඳට හිතන්න පුළුවන්. හිතලා අනේ ළමයා ඉස්කෝලේ ගියා, ඇක්සිඩන්ට් එකක් වතුනාද දන්නේ. දුක උපදිනකන්, රාග දේශ මොහ ඇති වෙනකන් හොඳට හිතන්න පුළුවන්. කොහොම හිතලා ටිකක් භාවනාත් කරනවා. ඉතින් ස්ටයිල් එක පිටවා කියලා. ඇත්තටම ස්ටයිල් එකක් ඒක. නමුත් මේ කරපු දේ ජීවිතයට පිටිවහලක් ලැබිලා තියෙනවද? නැහැ. එතකොට දැන් මේ දරුව ගැන හිත හිතා හිත හිතා දුක් වෙනවා. නමුත් මේ බණ ඇහුවා නම් ඇහුවේ සද්ධර්ම ඇහුවා කියන්නේ සතිපට්ඨාන ඇහුවා කියන්නේ මේ කෙලෙස් ගුලිය පවත්තන්න බෑ. දරුව කියලා හිතන්න හදනකොටම තංගලය නෝනින් බලු මම හිතන දරුව ඉන්නේ කොතනද? මේක මහ විශාල විහිළුවක් වෙනවා. එයාට හිතන්න බැරි තමන්ටව තමන්ව පුදුම කරවන සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ බලන්න මේ පිටියේ තියෙන චිත්‍රය දිහා කෙනෙක් කියලා මම හිත හිතා දුක් වෙනවන සාධාරණද කියලා. පිටියේ තියෙන චිත්‍රය අරඹයා මව්මල දුක, පියාමල දුක, දරුවමල දුක, දරුවා ලෙඩ වෙච්ච දුක හිතනවා නම් මම මගේ මෝඩකමට ජරා මරණ දුක් විඳිනව මිසක ලෝකෙන් ආපු දුකක් විඳිනවද කියලා බලන්න. තේරෙනව කියන එක. එතකොට සැබෑම සත්‍ය ඕක නෙමෙයිද කියලා බලන්න. බැරි වෙලා ඕගලන්ට මේ අවිද්‍යාව දුරු වුණු අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා කියන්නේ සිහි කරනකොටම සම්මා දිට්ඨියට වායාම සති සමාධි කියන එක සම්මා දිට්ඨියට උපකාර වෙලා සම්මා දිට්ඨියෙන් පෙන්නනෝ නෑ මම මෙහෙම සිහි කරනකොටත් මේ සිහි කරන්න පුළුවන් නිමිත්ත ඇති වෙච්ච තැනත් අනාත්මයි බලන්න කියලා ගිහාම දිට්ඨිය තියෙන තැනක වර්ණ සටහනක් ඇති ඉදිරිපිට එනකොට දරුවා සිහි වෙනවා වගේ ගඩොල් වැලි සිමින්ති තියෙන තැනක මේ කෙස්ලොම් නියේ දත් කුරුප කොටක් තියෙන තැනක හැදුණු වර්ණ සටහන ඇති ඉදිරිපිට එනකොටම දරුවා කියන හැඟීම සිහි වෙන්නේ කියන අදහස එන. එතකොට දරුවා පරි මම හිතන රාක්ෂා කරන්න හදන දරුවා ඉන්නේ මනසේ කියන එක එනවා. ඊට පස්සේ එහෙම දෙයක් නැති තැනක මෙහෙම සිටවිලි පහල කිරීම මොනතරම් වැරදිද කියලා මේ සම්මා දිට්ඨිය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න දෙපැත්තේම ආයතනයන්ගේ සැබෑ ස්වභාවය අනාත්මයි කියන දර්ශනය දකින්න දකින්න මේ හිතන වේගය අඩු වෙනවා. තියෙනවා ඉන්නවා කියලා හිතනවා 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 ඒ තියෙනවා ඉන්නවා කියලා හිතපු හිතන හම්බ වුණා කියන හම්බ වෙන දෙපැත්තේ ඇත්ත පිරිසින දකින එක තමයි අනාත්මෝදේ අනාත්මයි කියලා දකින එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ සම්මා දිට්ඨිය දකින්න දකින්න අනාත්ම ස්වභාවය දකින්න දකින්න ඒකෙන් කරන වැඩේ මොකද්ද? සංකාර නිරෝධ මේ හිතන කියන කරන එක ටික ටික අඩු වෙනවා. හිතලා කරන්නේ ඇයි දැන් මම දැක්කනම් අතීතයේදීත් මට තාත්තා ඇසිදිරි පිටට මෙහෙම ඇත්තක් කෙනෙකුට තාත්තා කියන අදහස මාතුල ඇති උනේ කියලා. බලන්න ගියත් මෙහෙම ඇත්තක් කෙන තැනක තාත්තා කියන අදහස මාතුල ඇති වෙන්නේ කියලා දැක්කොත් දෙපැත්තෙම නැතුව මම තාත්තා කියන එකගේ හිත හිතා දැන් යයිද? නෑ. මේ මෝඩකම එන්නේ දුර වෙනකොට තාත්තා කියන එකේ හැඟීම මුල් කරගෙන සිටිවිලි උපදින්න හදන එක නෙමෙයිද නතර වෙන්නේ බලන්න. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකත් දුකේ ඇතිවීමත් දුකේ නැතිවීමත් නැති කරන මගත් බම්බයක් වොම්ම ශරීරයෙන් පනවමි කියලා පෙන්වුවේ මුළු ලෝකයේම කියන එක අනාත්ම ආයතෙන් ටික උදව් කරගෙන අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා යම් තාක් ඒ විතරක් නෙමෙයි රන් රිදී මුතු මැණික් ගෙවල් දොර වගේ වටිනා වස්තු මේ ඔක්කොම තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටිකක් නෙවෙයිද කියලා බලන්න. ආයතන ටිකේ සැබෑම ඇත්ත තමයි දුක්ඛ සත්‍ය. ඒව අරඹය අද සිහි කරගන්න පුළුවන් මේ කෙලෙස් කුලියර තමයි සම්මුතිය සත්‍ය කියන්නේ. සම්මුතිය දුරු කිරීම නිරෝධය. මේ දුක පිරසින්ද දකින්න දකින්න මේ ප්‍රපංච ටිකයි සංසිඳෙන්නේ. එතකොට උගලට සාක්ෂාත් වේ යති නිවන. ඒකට ප්‍රාර්ථනාවක් ඕනේ. සිහි කරනකොටත් මේ නිමිත්ත සිහි කරන උදව් වෙච්ච ආයතන නිරුද්ධ වෙලා බොහෝ කල් කියන එක උගලන්ට පේනවා. එතකොට මට අද කියලා දෙන්න උනේ ඕනේ උනේ මෙන්න මේ ඇත්ත නොතේරුනොත් අපි තාම බුද්ධෝත්පාද කාලෙක ඉන්නේ. බුද්ධෝත්පාද කාලේ ලැබුණ එකෙන් උනේ මෙන්න මේ වැරද්ද හමු වෙන්න ඕනේ. එහෙම නැතිනම් අපි කොච්චර බණ ඇහුවත් කොච්චර භාවනා කළත් අපි ඉන්නේ තාම බුද්ධෝත්පාද කාලේ. මොකද බුද්ධෝත්පාද කාලේ ලැබෙන්න ඕනේ රැකවරණේ දර්ශනය අපිට ලැබුණේ නැහැ තාම වෙන. ඒකයි මං කියුවේ මගේ ජීවිත කාලෙද මම යම්තාක් දේවල් බණ දහන් කිව්වනම් ඒකේද හරියයි මේ කියන එකක් මම අද හිතෙනවා. මොකද ලෝකේ බොහෝ දේ වුණා නිවන් දකින්න. ඕගලන්ට මෙන්න මේ ටික හොඳට තේරුණා නම් ආයතන වල අනාත්ම ස්වභාවය එහෙනම් ලෝකේ කියන එක මනසයි කියන උත්තරය වනම් මේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට ලං වීම. මේක තව දුරටත් ඕගොල්ලෝ ප්‍රායෝගික වෙන්න අපි මේ ගොඩක් වර්තමානයේක රැවටලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට අපි කිව්වේ දැන් මේ ඉන්න සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීමම මේ තියෙන්නේ නේ. මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවද? දැන් අපිට හිතෙන මේ දිසානායක මහත්මයා, මේ පන්නල මහත්මයාමයි කියන්නේ. අපි අතීතයේ මේ නිමිත්ත සිහි කෙරුවොත් දිසානායක මහත්මයා කියලා හිතේ මේ සිතුවිල්ල හටගත්තේ කියන එක පැහැදිලියි. දිසානායක මහත්මයා සිහි බලන්න යන්න ඕනේ කියලා හිතුවොත් මේකේ හිතේ තියෙන නිමිත්ත තාම කෙනා හම්බුන්නේ නැහැ කියන එක පැහැදිලියි. නමුත් දැන් අපිට හිතේ හැතිවිච්ච සිත්‍රා කෙරේ බලන්නත් දැන් කෙනාමයි කියන එක පේන. මේ වෙලා තියෙන මහත්මයෝ මොකද දන්නවද? අපේ ඡායාව අපි මත පතිත වෙලා හින්දා. ඒ කිව්වේ අපි හිටගෙන ඉන්නකොට ඉර තියෙන්නේ නැගෙනහිර පැත්තෙන් නම් අපේ හේවනැල්ලාව බස්නාහිර පැත්තට වැටලා තියි අපිට බලන්න පුළුවන් හේවනැල්ලාව. නේද? ඉර බැහැගෙන යනවා බස්නාහිර පැත්තට බර වෙලා නම් තින්නේ අපේ ඡායාව නැගෙනහිර පැත්තට වැටලා තියි අපිට පේනවා ඡායාව. ඉර මුදුන් වෙලා ඉර තමන් කෙලින්මම තියෙනකොට අපේ ඡායාව අපේ මතම පතිත වෙලා ඒ තුලම අපි හිටගෙන ඉන්නකොට පේනවාද අපිට? මේ විදිහෙම අනාත්ම ආයතන ටිකක් එනකොට මේ ප්‍රපංච නිමිත්ත මනසෙන් සිහි කරගත්තොත් අතීතයෙන් මේ නිමිත්ත සිහි කරනකොට දිසානායක මහත්තයා කියලා මට ප්‍රකටයි. දිසානායක මහත්තයා බලන්න යන්න ඕන කියලා අනාගතය අරමුණු කරගෙන මේ ප්‍රපංච නිමිත්ත යෙදෙනකොට ඒකත් ප්‍රකටයි. දැන් මේ අරමුණේම මේ නිමිත්තේ දිලා තිනකොට මේ කෙනාමයි වගේ පේනවා. මේ හිතගෙන ඉන්නේ අපේ හෙවණැල්ලා ඌඩ කියලා හිතාගන්න. මේ හිතගෙන ඉන්නේ මේ පේන වර්ණ සතහනේ නෙමෙයි, මේ මොහොතේම අපේ මනසේ මේ රූපයට අනුගතව ඉදිරිය තියෙන ප්‍රපංචයත් එක්කයි මේ ඉන්නේ. මම හිතන්නේ කියන්නේ කරන්නේ මේ වර්ණ සතහනට නෙමෙයි, මේ නිමිත්තම මගේ මනසේ එල්බගෙන ඒ මතයි මම හිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශුන්‍යතෝ ලෝකී අවෙක්කේ ඒව මච්චුරාජන් පසති. මේ ලෝකයේ ශුන්‍යතාවකින් දකින්න කියලා කිව්වේ. අද අපිට බාහිරෙන් අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා දකින්න පුළුවන් ලෝකයේ ශුන්‍යතාවයකින් ඔකලු දැක්කොත් ඒක තමයි ශුන්‍යත චේතු විමුක්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ අයියා අක්කා අම්මා තාත්තා දුව පුතා කියලා මෙහෙම සිහි කරද්දිත් එයා දකින්න ඕනේ මට මෙහෙම පුද්ගල භාවයක් සිහි කරගන්න පුළුවන් වුණාට නිමිත්තක් සිහි කළාට මේ නිමිත්ත සිහි කරගන්න පුළුවන් නිමිත්ත ආපු ආයතන ටිකේ ස්වභාවය සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි අනාත්මයි. ආපහු බලන්න යනවා කියලා මම හිතුවට මට හිතන්න පුළුවන් වුණාට බලන්න කියලා ගියාම හම්බ වෙන ආයතනේ සත්ව පුද්ගලාත්ම භාවයෙන් ශුන්‍යයි කියලා දකින්න. එතකොට නුබෝ කලකින්ම මෙහෙ සිටියදී පොද්දලා මෙහාට යන්න බැරි වෙනවා ඕගොල්ලන්ට. වෙනද වගේ රාග දේශ මොහ සිතුවිලි හිත බාහිර ඉන්න අය ගැන දිගින් දෙකටම හිත හිතා යන්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද? මේ සංස්කාරය සංසිඳන සිතුවිලි සංසිඳන එක. ඒ සංස්කාරයන්ගේ සංසිඳන තේසං උපසමෝ සුකෝ. ඒ සංස්කාරයන්ගේ සංසිඳීමයි සතේ කියලා කියන්නේ. මේ සංස්කාරයන්ගේ සංසිඳීමටයි නිවන කියලා කියන්නේ. එදාට තමයි ලෝක නිරෝධය කියන එක ඔයගලන්ට සාක්ෂාත් වෙන්නේ. අපිට ටිකක් දක්ෂ වෙන්න වෙනවා මේකට. මොකද කෙලෙස් තියෙනවා දෙයාකාරයකින්, චේතනාකම්ම චෛතසිකකම්ම කියලා. අර මං කිව්වේ හිතෙන් මේ නිමිත් දැන් දිසානායක මහත්තයා කියන මට සිහි කළොත්, ළඟපාත නැතුව සිහි කළොත් ඔහු චේතනා කර්ම හිතින් උපද්දනවා. බලන්න යන්න ඕනේ කියලා ගත්තොත් හිතින් උපදින්න. චේතනා කර්ම ප්‍රකටයි. නමුත් වර්තමානයේ කියදෙන චෛතසික කම්ම කියලා හිතේම, මේ දැන් හිතේම යෙදිලා. මේ කෙනා කියන එක ප්‍රපංචය මේ දැන් හිතේම යෙදිලා තියෙනවා. මේකයි අපිට අප්‍රකටයි. එතකොට ඕගලන්ට ඕගොල්ලෝ ඉන්නවා කියලා තේරෙන එකත් මනසේ තියෙන නිමිත්ත. ওই නිමිත්ත ඇති කරගත්ත ආයතන ටික මම කියන හැඟීම තී වෙනකොටම මේ මම කියන හැඟීම ඇති වෙන්න උපකාර වෙච්ච රූපය බලන්න හොඳට. ඒ රූපය පටවියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුව මත පිළිබඳ තිබුණු වර්ණ සතහනක් ඇති ඉදිරි පිටට එනකොටම මම කියන හැඟීම ඇති වෙනවා. ඒක යා දකිනවා මේ රූපය විතරක් නෙමේ, පත්‍ර කඩදාසියක මේ රූපෙද මේ මගේ රූපෙනේ. වීඩියෝ පටයක තිබ මේ මමනේ, කන්නාඩියක තිබ මේ මමනේ කියන හැඟීමේ. එතකොට එයා ඒකම දකින්න, මේ එකම සිද්ධි ආධ්‍යාත්මික බාහිර දෙකේම තියෙන එකම සිද්ධිය. එතකොට මම කිය කියා හිත හිතා ඉන්නකොට ඒ මම කියලා හිතන මනසින් හිතන නිමිත්ත මනෝවෙන්ම උපන්න එකක් කියලා දකිනවා. මේ නිමිත්ත හිතද්දිත් ආයතන අනාත්මයි කියලා දකිනවා. මෙහෙම බලන්න බෑ, මෙහෙම බැලුවත් බලනකොටම රූපයේ පිහිටලා තියෙන්නේ කුණුප කොටස් 32ක් මත, කනබුන ආහාරයෙන් හැදෙන කුණුප කොටස් 32ක් මත තමයි වර්ණ සටහන පිහිටලා තියෙන්නේ. ඒක දකිනකොටම වේගින් මම කියන හැඟීම මේ යෙදිලා ඩග්ගල මගේ අත අත ගන්න බැරි වෙන්නේ මට කාලයක් යද්දි. ඒ කියන්නේ විත්තිය අඳින්න තමන්ගෙම හැඩරුව ගඩොල් වැලි සිමෙන්ති වලින් විත්තිය හදන්න, ඒක කපරාදු කර විත්තිය අඳින්න සිත්තර ගනලා තමන්ගෙම හැඟීම මේ රූපේ, තමන් කියන රූපේ. දැන් ඒ රූපේ දකිනකොටම මම කියන හැඟීම එයිද නැද්ද එනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද ඕගොල්ලන්ගේ අතපය අත ගන්න? එහෙනම් මේ ශරීරේ පුළුවන් ද ඕගොල්ලන්ගේ අතපය අත ගන්න? දැන් අර ගඩොල් වැලි සිමෙන්ති මත පිහිටලා තිබුණා වගේ මේ තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස් මත. අර චිත්‍රයේ දික්කියේ තියෙන චිත්‍රය වගේ මේ වර්ණ සටහන. දකින්නකොට මම කියන හැඟීම ඇවිල්ලා නම් දැන් සුදුසුදු මගේ අත කකුල අත ගන්න? පුළුවන් ද මගේ කකුල අත ගන්න? මේ ඇත්ත නොදන්න තාක් මේ බොරුව කළ හැකි. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ, මහණෙනි මේ මහ පොළොව විනාශ වෙලා නැති වෙලා යන දවසක් තියෙනම් ඒක මට කියන්න පුළුවන්, ඒත් අවිද්‍යාවෙන් යුක්ත කෙනාගේ දුක හිඳෙන දවස මට කියන්න බෑ කියලා. මේ වැරද්ද නැවත 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 අපි කරනවා නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ සංඛාර සංසිඳෙයිද? මේ දුක නතර වෙයිද? මගේ මනසේ තියෙන නිමිත්ත මම හඳුනා ගන්න නැතුව බාහිරින් අම්මා තාත්තා දකින තාක් මට අම්මා ලෙඩ වෙච්ච, තාත්තා ලෙඩ වෙච්ච, අම්මා මැරිච්ච, තාත්තා මැරිච්ච දුක හිඳෙයිද මගේ මනසේ කියලා බලන්න. නමුත් මේ නුවණක් තියෙන කෙනාට අම්මා තාත්තා මළ දුක විඳින්න පුළුවන්ද කියලා බලන්න. මම කියන එක තේරෙනවද? චිත්‍රය කැඩෙනකොට විඳිනකොට වෙනස් වෙනකොට අම්මා තාත්තා මළ දුක විඳින්න පුළුවන්ද? දැන් ඒ චිත්‍රය අම්මා කියලා හිතන තාක් ඒ චිත්‍රය අනිත්‍ය වෙන ලෝකේ වෙනස් වෙනවා, විපරිණාම වෙනකොට ඕගලන්ට පෙනේ මොකද්ද? අම්මා ලෙඩ වුණා, අම්මා මරුණාද, තාත්තා මරුණා, දුව පුතා මරුණා කියලා කෑ ගහන්නයි. නමුත් අන්තිමට අපි ජරා මරණ දුක විඳලා තියෙන්නේ අපේම මනසේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත ප්‍රපංච ටිකකින් කියලා තේරුණොත් එදා අත නිබ්බින්දි දුක්කේ, එදාටයි දුකේ කලකිරෙන්නේ, එදාටයි අපි කෙලෙස් නිසා පළඟැටිය වගේ පළඟැටිය දුක දුකට පැනලා දුක උපද්දවාගෙන දුක් විඳින සතේ. ඒ වගේ අපි අපේ මනසේ තියෙන ප්‍රපංච ටික අනාත්ම වූ ආයතන මත පතිත කරලා දුක උපද්දල දුක් විඳින අයයි අපි. අපි මේ වැරද්ද කරන අපිට අමුතුවෙන් දඬුවම් දෙන්න කෙනෙක් අසාධාරණයක් කරුවා කියලා ගහන්න බයින් යන්න ඕනේ නැහැ. අපි දඬුවම් දීගෙන ඉන්නේ. ජරා මරණ සංඛ්‍යාත සසර බොහෝ කාලයක් අඬ අඬ මියන් චරිතයක් ගොඩනගාගෙන ඉන්න අය සතර ආපාය දුක තුරුල් කරගෙන ඉන්නේ. මේ ප්‍රපංච ටිකෙන් අපි හරියට මේ කෙලෙස් ටිකෙන් පීඩා කරන අය. ඕගොල්ලෝ අද පරිහරණය කරන්නේ ඕගොල්ලන්ට හිතෙනවා ඇති අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා ගෙවල් දුව රන් රෙදි කියලා නෑ. ඕගොල්ලෝ පරිහරණය කරන්නේ කෙලෙස් ටික. කොහොමද එහෙම කියන්නේ? ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහන. ඕගොල්ලෝ මනසේ ඒ වර්ණ සටහන දකිනකොටම රත්තරන් කියන අදහස නම් උපදින්නේ. මම රත්තරන් ටික බලන් යනවා, රත්තරන් ගන්න යනවා කියලා ඕගොල්ලෝ බලනකොට ඕගොල්ලෝ පරිහරණය කරලා තියෙන්නේ මේ කෙලෙස් නෙමෙයිද කියලා බලන්න. මේ රත්තරන්ද පරිහරණය කරලා තියෙන්නේ කෙලෙස්ද? ඈ මම අම්මා බලන දරුවා පොඩ්ඩක් බලන් යනවා කියලා යනකොට දැන් දරුවා අනාත්ම ආයතන ආරම්භය දරුවා කියන අදහස ආරෝපණය කරගෙන ඒක නෙමෙයිද පාවිච්චි කරන්නේ? දරුවා බලන් යනවා කියලා ගිහිල්ලා වර්තමානයේ හිටිර ගත්තාම ඕකද අප්ඩේට් කරනවා කියලා එකක් කියන්නේ. කෙලෙස් අප්ඩේට් කරගන්නවා. එතකොට මේ දරුවා බලන්න යනවා කියන මේ ප්‍රපංචය නෙමෙයිද පරිහරණය කරන්න කියලා බලන්න. ගියාට පස්සේ ඒ රූපය හම්බ වෙනකොට තායිත් මේ ප්‍රපංච ටික සිහි කරගන්න. ප්‍රපංච ටිකමයි සිහි කරන්නේ, ප්‍රපංච ටිකමයි ආපහු උපදවා ගන්නෙත්, නිරුද්ධ වෙච්ච දේ ආරම්භයක් ප්‍රපංච ටිකම. ඔන්න ඕක තමයි මහා කත්තයන මහරහතන් වහන්සේ දේශනා කළේ. ඔන්න ඔය චක්‍රය අපිට මෙහෙම පාඩම. චක්කුම් පටිච්ච රූපේච උපදේච චක්කු විඥාන තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා. යම් වේදේති සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් පපංචේ. තතෝ නිදානම් පුරිසෝ පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේස චක්කු විඤ්ඤේස රූපේස. අපේ චරිතේ කිව්වේ ඒ කිව්වේ අපි මම ඔක පැහැදිලි කරලා ගන්න දෙන්නම් ඔයගලන්ට. මම මේ ක්‍රම උපමාව ගන්න ඔයගලන්ට පැහැදිලි කිරීමට පහසුයිද? නිකම් මම කිව්වට වඩා උපමාවකින් ගොම් පැහැදිලි වෙන නිසා. කනබුන ආහාරයෙන් තමයි චිත්තජය සිටිය උදව් කරන ඇහැ හැදුනේ. හරි, දැනට ඒවත් උන්නේ චක්කු ප්‍රසාදයේ ගන්න චක්කුම් පරිජ රූපේක. රූපේ කියනකොට ගඩොල් වැලි සිමින්ති කියන තැනක හැදුණු බිත්තියේ ඇඳපු වර්ණ සටහනක් තමයි ආවේ. ඔන්න චක්කුම් පරිජ රූපේක ඒ දෙන නිසා චක්කු විඥානය උපන්න කියන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා මේ රූප සටහනම ඔන්න නිමිත්තක් හැටියට හම්බ වෙනවා. දැන් රූපේ ආරම්භය සංඥාවක්. රූපේ හැඩතල පෙන්වන සංඥාවක්. දැන් එතෙන්ට එනකම් බලන්න රූපේ හැඩතල පෙන්වන තැන දක්වා ප්‍රපංච තියෙනවද කෙලස් තියෙනවද? නැහැ. ඔන්න චක්කුම් පරිච්ඡ රූපේච උපජී චක්කු විඤ්ඤාණ දැන් පිටියේ තියෙන මේ හැඩතල. ප්‍රපංච ටික හම්බුයි. දැන් මේ ආරම්භය යම් සංඥානදී තම විතක්කේති හඳුනන දෙයට හිතුවොත් මොකක්ද? අපි හිතනවා අන්නගාරික ධර්ම පළතුමා ඕල්කට්තුමා. දැන් ඔයගොල්ලෝ පුද්ගලිකයට හම්බ වෙලාම නැහනේ. චිත්‍රයක් හැටියට ඔන්න අන්නගාරික ධර්ම පළතුමා ඕල්කට්තුමා කියලා හිතුවගෙන දැන් ඔන්න ඇහැ රූප චක්කු විඥානේ වෙන් වෙනවා. නමුත් හොඳ සත්පුද්ගල භාවයෙන් යුක්ත කෙනෙක්ගේ නිමිත්තක් තියේ. දැන් හිතේ තියෙන නිමිත්ත ආරම්භය ඕගොල්ලෝ අනගාරක ධර්මපාලතුමා කියන්නේ මහා හොඳ නැති කෙනෙක්, ඕවායේ තියන්න හොඳ නැහැ, කපන්න කොටන්න ඕන කියලා හිතුවොත් කෙනෙක් ප්‍රාණඝාතයේ හිතින් හිතපු අකුසලයේ වෙයිද නැද්ද? අනේ තුම බොහෝම සත්පුරුෂයෙක්, සත්ක්‍රියාවක් කළ කෙනෙක්, සාසනයට සම්බුද්ධ සාසනය සේවය කළ කෙනෙක් කිව්වොත් ඒ ඇගේම ආරම්භය පින් සිද්ධ වෙයිද නැද්ද? දැන් කුසල කුසල කර්ම සිද්ධ වුණා මොකද? අවිද්‍යාව ප්‍රත්‍ය. හරි, දැනටත් ඔන්න දැන් ඇහෙන් බලලා ඔන්න යම් සංජානනේ තම් විතක්කේති විතක්කයක් ඇති කරගත්ත යම් විතක්කේති සම්පපංචේති. ඒ විතර්කය යට ප්‍රමාද කරවන්නේ සන්නහමන දිත්‍ය ඇති කරන්නේ. ඒ කියන්නේ එතුම හොඳ නැහැ කියලා ද්වේෂය, හොඳයි කියලා ලෝභය, කෙලෙස් ටික ඇති කළ දුන්න ප්‍රපංච ටික. තතෝ නිදානම් පුරිසු ඒ ප්‍රපංච ටික ඒ කාරණාව නිදාන කරගෙන මුල් කරගෙන එදා ඉඳලා එහින් බලා දතුතු ධර්මයන් කෙරේ මේ ප්‍රපංචයන්ගෙන් යව යට කරනවා. ආපහු මේ රූපේ ඇස් ඉදිරිපිට එනකොටම අන්න ධර්ම පාලතුමාගේ රූපේ කියලා මට කියවෙනවා. අනාගතයටත් මම යනවා ධර්මපාලතුමාගේ පිළිරුව ගාවට. නැත්නම් ධර්මපාලතුමා බලන්න. දැන් ওই පිළිරුවක් කියලා අපි හිතන්නේ ධර්මපාලතුමා බලන්න කියලා කියන්නේ අපි හිතියාමත් ඒ රූපේ දකිනකොට ධර්මපාලතුමා කියන එක අපේ මනසේ දෙන්නේ. නමුත් හිතන්නේ මේ ප්‍රපංච ටිකම මෙන්න බලන්න යනවා කියලා යනවා. මම ධර්මපාලතුමාගේ රූපේ දැක්ක, ධර්මපාලතුමාගේ රූපේ පේනවා, ධර්මපාලතුමාගේ රූපේ බලන්න පුළුවන් කියලා දැන් හිතුවේ. තේරෙනවා නේද? එකම ප්‍රපංචයෙන් මේ තුන් කාලෙම යට කළා ඇස් ඉදිරිපිට ආවේ අනාත්ම ආයතනයක් කියලා අනාත්ම ස්වභාවය පෙන්වන්නේ. ප්‍රපංචයම අපේ මනස යට කරනවා. තේරෙනවද? ඒ වගේ කඩොල් වල සිමින්ති වගේ කේත් ලෝමියද තම්මස් නහරවල් ටිකෙන් හැදිලා ඒක ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එනකොට චක්කුම් පරිච රූපේච උපජේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදිති සංසඤ්ඤානති. මේ හැඩේ පෙනෙන තැන දක්වාම සංඥා. සංඥා වර්භය යම් සංඥාන තම් විතක්කේති හිතනවා. දිසානායක මහත්තයා කියලා හිතනවා. හිතුවහම දැන් ඔන්න මේ නිමිත්තෙන්ම ඒ විදිහටම මගේ මනසේ දැන් කෙනෙක් ඉන්නවා ප්‍රපංචයක් හදාගෙන. දැන් මේ ප්‍රපංචයන්ගෙන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම මාව යට කරනවා. ඒ කියන්නේ මේ නිමිත්ත සිහි කර කර දිසානායක මහත්තයා මට හම්බුණානේ, මම දැක්කනේ කියලා අතීතයේත් මේ ප්‍රපංචයන්ගෙන් නම් කරනවා. මම දිසානායක මහත්තයා බලන්න යනවා යන්න ඕනේ කියලාත් මේ ප්‍රපංචයම සිහි කළා. ආයත ආයතන ටික උපදවා ගන්න. ඒත් මට දිසානායක මහත්තයා බලන්න බෑ, මේ ටිකෙන් ආයතන ටික උපදවා ගන්න. ඇත් ඉදිරිපිටට එනකොටම අතීතයේදීත් එදාට තියෙන මොකද්ද? දකින්නකොටම ආය අර නිමිත්ත වගේ මනසේ තී වෙනවා. දැන් පේනකොටත් මරණ දිසානායක මහත්තයා දකිමින් ඉන්නවා කියලා. මේ තුන් කාලෙන්න මේ ප්‍රපංචයෙන් මගේ මනස වහගෙන ඉන්නවා, මට මෙතන තියෙන අනාත්මය පෙන්වන්නේ. එතකොට ලෝකය කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨි කියන ප්‍රපංච ගොඩක් උඩ ජීවත් වෙන. රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා කිවි මෙන්න මේ ගුලියයි මේන්නේ. ඇස් ඉදිරිපිට මේ වර්ණ සටහන එනකොට මෙයාගේ මනසේ නෑ මොකද්ද? නැගිටින්ද වෙනම මිමි. මෙතන තියෙන සැබෑ ඇස් ඉදිරිපිට මෙහෙම රූපයක් ආව නේද කියන කාරණාව දන්නවා. එයා ලෝකයක් දන්නවා. මගේ මනසේ මේ කෙනෙක් සුද්ධිල කියන හැඟීම යෙදෙන්නේ කියලා දන්නවා. මෙහෙ ශුන්‍යයි. දිසානායක මහත්තය කියලා හිතන්නත් එයාට පුළුවන්. සිහි කරන්නත් පුළුවන්. හැබැයි රූපේ දිසානායක මහත්තය නෙමෙයි. ඒ නිසා මගේ මනසේ මෙහෙම සිහිවීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ එයා දන්නවා මේ ඇත්ත නොදන්නා ලෝකයට මේ රූපේ කෙනෙක් වෙලා නේද කියලා දන්නවා. දුක උපදවාගෙන ලෝකය පරිහරණය කරනවා කියලා දන්නවා. බුදුහාමුදුරුව බලන්න යනවා කියලා ගියාම සරියුත් මහ රහතන් වහන්සේ දන්නවා මම මේ නිමිත්ත සිහි කරගන්නෙත් මං කියලා දන්නවා. ආපහු බලන්න කියලා ගියාම ශුන්‍යතු අනාත්ම ආයතන ටික ඇස ඉදිරිපිටට එනකොටම බුදුහාමුදුරු භාග්‍යතුන් වහන්සේ කියන අදහස මාතුල යෙදේ කියලා දකිනවා. ඒ ඇත්ත දැකීමම ප්‍රපංච නෙමෙයි. කවදාවත් බුදුහාමුදුරන්ට මොන හරි වුණත් සරිත් මහ රහතන් වහන්සේ දුක් විඳින්නේ නැහැ. ඇයි? ඒ එච්චරට ඒක ඇත්ත නිසා. ඒ රූපයේ ඇත්ත නිසා. එතකොට මේ දර්ශනීය පැහැදිලි වුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන උපායාසයන්ගේ මිදුණු මේ සසර ගෙවෙන එක වැඩි ඈතක නැහැ. මම මේ ටික කියන්නේ ඕගලන් සංකල්පයකින් නෙවෙයි. ඕගොල්ලෝ මේක අත්විඳින්න පුළුවන්. ඕගොල්ලෝ ඒකයි බුදුහමෝ දේශනා කරන මහණෙනි වැඩි එපා මං කියන මේ දේ එක රැයක් දවාලක් විතරක් කරලා බලන්න කියලා කියන්නේ. වැඩි එපා මං ඔය කියනකොට කියන විදිහට ඕගොල්ලන්ගේ හිතේ වෙනද වගේ එක එක දේවල් සිහි කිරීම වශයෙන් නිමිති උපදිනකොට උපදින නිමිති එක රැයක් දවාලක් නිමිති ටික විදර්ශනා කරන දෙපැත්තට ඕගලන්ට තේරෙයි අපි දුක උපද්දවාගෙන දුක් විඳින තරම් අවාසනාවන්ත වෙච්ච අයයි. නමුත් ඒක තේරුම් ගන්න තරම් මම වාසනාවන්ත වුණා නේ කියන කාරණාව ඕගලන් තේරුණා. මේ මුළු ලෝකයක්ම දුක් විඳින්නේ අවිද්‍යාව මතයි කියන කාරණාවත් ඔයගලන්ට පැහැදිලි වෙයි. නිවන් දකින්න කියලා වෙන දෙයක් නෑ, වෙන එකක් නෙවෙයි. අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියලා කියන්නේ මේ ආයතනයන්ගේ සැබෑ ස්වභාවය. ලෝකය කියලා කියන්නේ තමන්ගේ මනසේ උපන්න දේ. එතකොට මේ ප්‍රපංච ටික සංසිඳෙන්න සිඳෙන්න ආශ්‍රව සංසිඳෙන්න සංසිඳෙන්න ආයතනිය නිරුද්ධ වෙලා අනාගතයේ ප්‍රතිලන අතීතයේ නිරුද්ධ වෙලා කියලා නිරෝධ සංඥාවට හිත දැක ගන්න. ඔයගලන්ට ප්‍රකට වෙයි. ඉතින් අපි බන අහුවනම් ඇහුවේ ආත්ම දෘෂ්ටි අපේ මනසේ ඇත්තටම අපේ මනසේ ආත්ම දෘෂ්ටි ඇති වෙද්දිත් බාහිර තිබුණු ආයතන අනාත්මයි නේද කියන එක ප්‍රකට කරගන්නයි අපි අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි නාම රූපයි කුණුප කොටසුයි ආහාරයෙන් හැදිලා කියලා ඌවා බැලුවේ. ඒ බලලා බලලා එහෙන් 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 කඩකඩ යන්න නෙවෙයි. ඒකේ මාර්ගය උපදින්න ඕනේ. එහෙනම් මගේ මනසේ ප්‍රපංච බැරි වෙන්න ඕනේ. ප්‍රපංච පවත්තන්න බැරි වෙන්න ඕනේ මේ අවබෝධය තියුණු වෙන්න තියෙනවා. එහෙ එහෙමනම් තියෙන්නේ මං කොහොමද කෙනෙක් හිතන්නේ? තේරෙනවා කියන්නේ. දැන් අද අපිට දුව ගැන පුතා ගැන දරුවා ගැන ඕන විදිහකට හිතන්න තරම් හිතේ ඉඩ තියෙනවා. අපි හොඳට බණ අහපු අය භාවනාත් කළා අවුරුදු 10 15 ඈ හොඳට නාම රූප පරිච්ඡේදත් පහු කළා. නමුත් අපිට මේ කෙලෙස් ටිකට නම් හොඳට ඉඩ තියෙන්නේ. නමුත් වැඩක් තියෙද කියලා බලන්නත් අර ගඟට ඉනි කපනවා වගේ බණ. නමුත් එහෙම මම කියන්නේ මොකද මෙහෙම සිහි කරගෙන ඒක වැරදි කියලා. පෙවුනේ අපි අදට අහපු බණ ටික අදට මෙහෙම හරි භාවනා කරපු ටික නිසායි. මොකද ආයතනගේ අනාතුතුමාවේ තේරිච්ච නිසායි. හැබැයි හැමදාම ඕක කළා හරියන්නේ නැහැ. ඕවා කළේ මොකටද? මේ උත්තරේ ගන්නයි. දැන් ඕගලන්ට නිවන් දකින්න භාවනා කරන්න කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න කියලා තියෙන්නේ මොකද්ද කියලා තේරුණාද? මනසේ උපදින උපදින හැම නිමිත්තක්ම විදර්ශනා කරන්න මේ නිමිත්තට ජීවී ගතියක් දෙන්න එපා. අතීත අනාගත දෙපැත්තට සිහි කරන්න. වැඩට යද්දි එක දෙනක ඇස් වහගෙන ඉන්න ඕනේ නැහැ. වැඩට යද්දි ඒ වැඩකොල කරද්දි මේ හැම දෙයකදී ඒ විතරක් නෙමෙයි ඕගලන්ට නගරයක්වත් සිහි කරලා යන්න බෑ. අපි කියමු මෙතන ඉඳලා මම කුරුණෑගල නගරයට යනවා කියලා හිතන්නේ. එතකොට එයා දන්නවා මේ මගේ මනසෙම පහළ වෙච්ච නිමිත්තක්නේ කියලා දකිනවා. අපි කුරුණෑගලට යනවා කියලා ගියාමත් වෙන්නේ මොකද්ද? පටි ව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු තියෙන තැනක මේ චිත්‍රයක් හදලා පෙන්නයි. එතකොට කඩ ගෙවල් කියන අදහස් මනසේ නේද යෙදෙන්නේ කියලා බලන්න. මෙහි ඉඳන් යාට ද්‍රව්‍ය කාරණා තියෙන දෙයක් බලන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර තියෙනවා. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ චිත්‍ර ආරම්භය සංකල්ප වශයෙන් රාග වශයෙන් පුක්ෂය තුළ උපදින විතර්කයටයි කාම කියලා කියන්නේ. ගෙවල් දොර රන් රිදි මුතුමෙනි කියන මේ වස්තු උපදිලා තියෙන්නේ කොහෙද? මනසේ. රුපියල් 5000 කොලයක් ගත්තොත් වටිනවනේ. බීම තිබුත් ඇහිදිද? ඇස් ඉදිරිපිට එනකොට පුංචිම පුංචි ළමයාටයි අපිටයි දෙන්නටම චක්කුපටිච්ච රූපේච උපජේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදිති තම් සංජානාති කියන තැන එකයි. ඒ ගැටලා චක්කු විඥානේ පිට පේනවා. අපි ඒක ගන්න අපිට තියෙන උද්‍යෝගය තියෙයිද අර පොඩි ළමයාට? එහෙනම් මම මේක ගන්න නැමෙන්නේ මගේ මනසේ තියෙන වටිනාකමෙන් ආරෝපණය කරගත්ත නිමිත්තකින්ද අර පෙනෙන දෙයටද ගන්න හදන්නේ? එතකොට මගේ අතපය ක්‍රියා කරලා තියෙන්නේ පෙනෙන රූපය නිසාද මෙතන තියෙන චේතනාව නිසාද? චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචය මනසා. මහන් චේතනාවම කර්මයයි කියලා කියනවා. මම සිතින් හිතලමයි කෙනෙක් හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. රූපය අරඹය හිතලා කියලා කරලා තියෙනවාද අපි? මේ රූපේ පෙනෙනකොට මේ සටහන මගේ මනසේ උපද දැන් අද ඔයගලන්ට හිතෙනවා ඇති ඔයගොල්ලෝ බන අහනවා කියලා. මේ මොකද මේ ගහන්න හදන මේ ඔයගලන්ට හිතෙනවා ඇති ඔයගොල්ලෝ බන අහනවා කියලා. හැබැයි මට හිතෙන වෙනදට මට හිතුණා ඔයගලන්ට බන කියනවා කියලා. නමුත් දැන් මට හිතෙන්නේ නැහැ බන කියනවා කියලා. ඇයි? මම දන්නවා මේ රූප නිමිත්ත මෙහෙම මර්ගම මගේ මනසෙ උපදවාගෙන ඒ මගේ මනසෙ තියෙන චේතනාව මුල් කාරණාව කරගෙනයි මම හිතින් කින් කින් කරන්නේ කියන අදහස දකින්න. එහෙනම් මෙහි පිළිසකර බන කියන අදහස නැහැ. නමුත් ඕගොල්ලන්ගේ මනසෙ ඇති මේ බන අහනවා කියලා නැහැ. මේ නිමිත්ත ඕගොල්ලන්ගේ හිතේ තියාගෙන අපි බන අහනවා කියන ওই නිමිත්තින්ද ඕගොල්ලෝ කන හදාගෙන ඉන්නේ. ඔය කන හදාගෙන තියෙන්නේ ඕගලන්ගේ මනස තියෙන නිමිත්ත නිසා මිසක මේ තියෙන සිද්ධියකින් නෙවෙයි. නමුත් කෙලෙස් වල ගනුදෙනුවක් ඊට පස්සේ වෙනවා බණ අහනවා කියන තැනකින් ප්‍රපංචයකින් ඉපෙන්න. යථාර්ථය ඇත්තේ ලෝකේ තව කාටවත් කිසි දෙයක් කරන්න එහෙම දෙයක් නෑ. ඒකයි මං කිය දුක කියනක උපදුනොත් ලෝකය කියනක උපදවා ගත්තොත් දුකෙන් මිදෙන්න බෑ. ලෝකයේ කෙනෙකු උපදින හැටි දන්නව නේද? අවිද්‍යාවෙන් හටගන්න මේ සංඛාර විඥානාවුරු සලායතන වුණොත් ලෝකේ උපදවා ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රපංච ටික මේ අනාත්ම ආයතන මත පතිත වුණොත් ලෝකයේ කෙනෙක් හැදිලා. අද ඔයගලන්ට මොනව හරි දෙයක් සිහි කරන්න පුළුවන් නම් සිහි කරලා බලන්න පුළුවන් නම් වෙනදට සිහි කරලා බලන්න පුළුවන් ඔය අතර තියෙන සිද්ධිය පෙවුන්නේ. නමුත් පින්වතුන් දන්නවද කවදාවත් ඕගලන්ට යමක් සිහි කළා සිහි කරපු දේ බලන්න බෑ කියලා දන්නේ නැහැ නේද? අපි මෙහෙම කිව්වොත් දැන් මට මේ යහපත දින තකරම බලන්න ඕනේ කියලා හිතන්නකෝ. වෙනදට අපි කලන්නේ තකරම දිහා බලන එකනේ. නමුත් අපිට නුවණ එන්න ඕනේ අද මේ තකරම කියලා මං සිහි කරගන්නකොට මගේ මේ නිමිත්ත මොකටද හේතු වෙන්නේ? තකරම බලන්න කියලා තකරම කියන තහඩුව කියන මේ සිතුවිල්ල මම සිහි කළා මොකද කරන්නේ? නාම ධර්ම මේ සංකාර නිමිත්ත අරමුණ කිරීම වශයෙන් උපන් නාම ධර්මයේ හිතට බහලා ඇහැ හදන එක විතරයි කරන්නේ. ඇහැ හදනකොට ඇස් ඉදිරි පිට රූපයක් එනවා. එනකොට තහඩුව කියන අදහස මගේ මනසේ තියෙන්නේ. හැම වෙලාවෙම යමක් බලනවා කියලා කියන්නේ කෙනෙක් දිහා බලනවා කියන්නේ මේ හිතේ තියෙන නිමිත්ත කයට බහලා ආයතනය හදනකත් සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපච්ච සලායතන ගැන හදන තැන දක්වා විතරයි කරන්නේ ආයතන නිසා පස්ස වේදනා කියලා රූපේ පේනකොටම ආයත ප්‍රපංච දෙකේද අදත් කරන්නේම මේ සංකාර නිමිත්තෙන් ආයතන ටික උපදින්න එක මරණාසන්න මොහොතදී වෙන්නේ තුරුකම මේ සංකාර නිමිත්තෙන් නාම ධර්ම අරමුණු කරලා විඥාන රූපයකට බැසගෙන නාම රූප හදලා ආයතන ටික හදනවා ආයතන හදනකොට අනාත්ම රූප ශබ්ද ඇති දිරිපිටන උද ආයත ප්‍රපංච ටික ගොඩනගා ගන්නවා ආයත එකතන කැරි කැරි කියනවා ආයත ප්‍රතිසන්දිට යනවා අද ඕගොල්ලන්ට මේ හිතේ තියෙන නිමිත් අදහසින් මේ තහඩුව දිහා බලන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඉපදෙන්න පුළුවන් ඇයි ඕගොල්ලෝ දන්නවා මේ ඕගොල්ලන්ට පුළුවන් යන්නේ ආයතනේ හදාගන්න පුළුවන් ජාති නිරෝධය කියන්නේ ඉපදීම නතර වෙනවා මෙහෙම සිහි කළා යන්න බෑ යන්න ඉඩ නැහැ නුවණින් වළක්වලා තියෙන්නේ මොකද නැහැ එහෙම එකක් නැහැ නුවණින් යනවා එයා යන්නේ කොහොමද මේ නිමිත්ත සිහි කළා මම සිත කයට බැහැලීම නිසා ඇහැදෙයි එතකොට ඇස් ඉදිරියට රූපයක් එතකොට මේ තහඩුව කියන අදහස ප්‍රපංච ටික ආපහු මනසේ එදිනව නේද කියන තැනකින් නුවණේ එද එතකොට කෙලෙස් නැහැ සසර ගමනම අවසන් වෙනවා ඉතින් සසර ගමනත් පැත්තකින් දියන්නකො මෙන්න මේ ටික කළොත් මේ ඇත්ත කොච්චර ලෝකෙට හිඟද කියනවනම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කල්ප ගණනකින් ඒ පහදලි කළ දෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය මේ ඇත්ත කොච්චර හිඟද ලෝකෙ කියනවනම් මේ ටික නොදන්නාකම නොලබුණුකම නොදුන්නුකම හින්දා මෞමල දුකට අඬපු කංගල සතර මහා සාගරේ ජලයට වැඩි පුතා පියා දරුවා මල දුකට අඬපු කංගල සතර මහා සාගරේට වැඩි ඉතින් අද මේ තරම් මෙච්චර ජරා මරණ දුකෙන් ඉතරනේ මේ දර්ශනේ හම්බ වෙච්ච වෙලාවේ තමන් කාලකන්ණියෙක් වෙනවද මේ ජරා මරණ දුකෙන් තමන් ඈතර වී ගන්නෙක් වෙනවද කියන කාරණාව ප්‍රපංච වලට යට නොවි හිතලා බලන්න. ඒකට වෙන මුකුත් නෙමෙයි තොර තෝංචයක් නැතුව ගෙදර වෙනද වගේ ඉඳගෙන දරුවෝ ගෙවල් දුරවල් යාන වාහන කියලා සිහි කර කර සිහි කර කර හිතට යන්න ඉඩ දෙන්න එපා. ඒ සිහි වෙන වාරයක් ගන්න වාරණය කරන්නේ නැහැ. එතන තියෙන ඇත්තම වැඩවලට අපි කියන්නේ ස්පිරිතාලට යන්න ඕනේ කියලා ගෙදර ඉඳන් සිහි වෙනකොටම ස්පිරිතාල. ටක් ගාලා තමන් බලනවා මොකද්ද? මේ සිහි කරන්න පුළුවන් නිමිත්ත ඇති වෙච්ච රූපයත් පටිආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තියෙන තැනක වර්ණ සටහනක් ඇති දෙනවා මේ ස්පිරිතාල කියන අදහස සිහි වුණා. මම ස්පිරිතාලට යන්න ඕනේ කියන අදහස එනකොට මට මේ ස්පිරිතාලේ බලන්න බෑ ආය සතර මහා ධාතු තියෙන තැනක වර්ණ සටහනක් එනකොට මං ස්පිරිතාලට ආව කියන හැඟීම මොනසුදු මේ දෙනව නේද කියලා බාහිර ගොඩ නැගිලිය වලින් ශුන්‍ය සමන්තුල ගෙවල් දොරවල් ගොඩ නැගිලි සිහි වෙන උපදින හැටි තමන් බලන්න ඔය ටික තේරුණා නේද ඔය ටිකට අමතරව ඊගාවට ඔතෙන්ට ගොඩාක්ම උපකාර තව දෙයක් තියෙනවා ඒ තමයි සති සම්පජන්ය සති සම්පජන්ය කියලා කියන්නේ මොකද්ද සිහි නුවණ කියලා කියන්නේ මේ සම්මා දිට්ඨියට සිහියෙන් සහ නුවණින් සම්මා දිට්ඨිය කියලා හම්බුනේ මොකද්ද අනාත්ම ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංචය දුනා කියලා දැක්කා ප්‍රපංචයෙන් බාහිරට යන්න බෑ එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් කියලා එන්න පුයක තේරෙනවද දැන් වෙනදට ප්‍රපංච සංඥාවන් අනුව අපි යන්නේ ඒ කියන්නේ මේ පාරේ යනවා දෙපැත්තේ ගොඩ නැගිලි බලමින් ගස් කොළන් බලමින් වාහන දකිමින් පාරේ යන්නේ. ඕක තමයි අපි කාම ධාතුව කියලා කියන්නේ. ඒ යන හිඳයි චුට්ටක් හරි අද සති නිමිති යන්න පුළුවන් කම් යනවා. චුට්ටක් හරි වරදුන ටක් ගාලා හුවෙලා ගහට රැවටිලා මිනිහට රැවටිලා වාහනේට රැවටිලා චුට්ටක් හරි. මේ නමුත් දැන් සති සම්පජන්නේ කියලා කියන්නේ සම්මාදිට්ඨිය සිහියෙන්. ඒ කියන්නේ වෙනද වගේ ගස්කොළන් මැද්දෙන් ගොඩ නැගිලි මැද්දෙන් යන්නේ නැහැ. එයා දන්නවා අනාත්ම වර්ණ සතහන ඇසිද්දි පිට දෙනු ගස්කොළන් ගෙවල් දොරවල් කියන අදහස් තමන් තුල යෙදෙනව නේද කියලා යනවා. ඒකට කියන නෙක්ඛම්ම ධාතු හිත පිටවගෙන යනවා. වෙනද කාම ධාතු හිත තියාගෙන ගියේ. දැන් මෙහෙම යනකොට ගස්කොළන් මැද්දේ යන්නේ නැහැ. ගෙවල් දොරවල් ගොඩනැගිලිමැද්දේ යන්න. ඒ යන එකට තමයි කාම ධාතුය කියන්නේ. යටින්ම හැංගීම, කලම හැංගීම තියෙනවා. මොකද්ද? සතර මහා ධාතුව තියෙන තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එන්නේ. එතකොට මා තුල ප්‍රපංචයේදී නේද ගෙවල් දොරවල් වාහන කාර් කියලා පෙනේ නේද? සංඥා පහළ වෙයි නේද කියලා මෙහෙ බාහිරේ පරිහරණය කරන ආධ්‍යාත්මික සියතියක්. එතකොට එයා යන්නේ අනිත්‍ය වගේ කාම ධාතුව පරිහරණය කරනව නෙමෙයි. වැඩට යන්නේද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩවල. නිවන් දකින්න භාවනා කරමින් තමයි වැඩට යන්නේ. එක තැනක ඉඳගෙන හිටියහම සිහි වෙන අරමුණ ප්‍රපංචයක් මේ අරමුණ ඇති වෙන්න හේතු වෙච්ච ආයතන අනාත්මයි කියන එක දකින්න බොහෝම පහසු කරන මේ සති සම්පජාන. වෙනදාට මෙහෙම ඉන්නකොට ඉදිරියෙන් තියෙන වතුර බෝතලේ තියනවා කියන තැනෙන් හිටියේ. දැන් ධාතුව තියෙන තැනක මේ වතුර බෝතලේ කියන සංඥාව තමයි තුලයි යෙදෙන්නේ. එතකොට වතුර බෝතල යල්ලනව නෙමෙයි මෙයා ටක්කල මේ ධාතු ස්පර්ශයක් නේද වෙන්නේ කියන තැනට තමයි නෝන තියෙන්නේ. මේක වතුර බෝතලේ ආරම්භය මේක හොඳ නැහැ මේක හොඳයි කියලා යන්න තියෙන ඉඩ නැත්තේ. මේක වතුර බෝතලේ වුණා නම් මෙච්චර වටියේක වටිනා වතුර බෝතලේ හොඳයි මේක නොවටී කියලා මෙහෙන් අපිට රාග දේශ මොහොතට යන්න පුළුවන්. දැන් ධාතුව තියෙන තැනක මේ වතුර බෝතල මේ ස්පර්ශුනේ ධාතුව. වතුර බෝතලේ කියන අදහස ආවොත් මට රාග දේශ මොහොතෙන් මෙහෙ යන්න පුළුවන්ද බලන්න. රාගක්කේ මොහක්කේ දේශක්කේ නිබ්බාන පිටියේක යන්න බෑ. ඒ රාග දේශ මොහ උපදන්න බැරි වෙනකොට වෙන්නේ ආධ්‍යාත්මික පැත්ත සංසිඳන. ඔය ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. ඔය ටික කියලා දෙන්න තමයි මම එන්නේ කියන්නේ. ඉතින් මගේ දේශනා අවසානයේ හැම දිනම අප්‍රමාදීව උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. උත්සාහවත් වුණොත් ඕගොල්ලන්ගේ මනුස්ස ජීවිතේ හිස් වෙන්නේ නැහැ. මම සංකල්පයකින් නෙවෙයි මාතුල් දැක්මකින් මම අප වෙන ඕගොල්ලන්ට ජරා මරණ දුක මේ ජීවිතේම සංසිඳනවා කියන එකට. ඕගොල්ලෝ කළා බලන්න මේක. බුදුහාමුදුරු කෙනා විශ්වාසයක් තබන්න එපා. මේක දේශනා කළ මං ගෙනෝ තිස්සසක් තබන්න එපා. පෙන්නපු දහම් පරියයි මම උපමා දුන්නේ ඕගලන්ට සරලට උපමා මතක තියාගන්න. ඕගොල්ලෝ විදර්ශනා කරන්න හදනකොට බැයි නම් පැටලෙනවනේ මේ උපමාව සිහි කරගන්න. දරුවා කියලා සිහි කරන්න හැදුවට පේන්නේම නෑ දරුවම නම් වෙන්නේ. ටග්ගල උපමාව සිහි කරගන්න. ඇත්තටම විත්තියක ගඩොල් වැලසීමින් තියෙන ඒකේ චිත්‍රයක් ඇන්දොත් ඒක දිහා බැලුවොත් මේ දරුවා කියන අදහස එයිනේ මට. එහෙනම් මම බලන්න කියලා ගියාමත් මේ ආපහු අනිත් පැත්තට යන්න බෑ. නිතර තියෙන ගඩොල් වල තියෙන තී වර්ණ සටහන. ඒ වගේනේ මම මේ දැන් දරුවා කියලා සිහි කරනකොටත් එතන තියෙන කෙසුම් නියද සම්මස්නේ. මේ වර්ණ සටහනක් නේ. ඒ නිසා මේ දරුවා කියන අදහස මම බලන්න කියලා ගියාමත් මෙහෙම වෙන්නේ කියලා මේ දෙන උපමා තියෙන එකට සාක්ෂියට. ඒ වදිහේ බැලලම එකට තිබ්බහම ඔන්න මේකේ බර අඩු වෙනවා. නැත්තම් ඕගලන්ට මේක බෑ බර වැඩි වෙයි. ওই විදිහට පැටලෙන හැම වෙලාවකම මේ උපමාවකට තියෙන දෙපැත්ත බලා ගන්න. ඊට පස්සේ කාලයක් යනවා මෙහෙම උපමාව වුණේ කෙලින්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව කාලයක් යනවා මෙහෙම ආයතන තියෙන දෙපැත්ත බලන්න ඕනෙම නැ මේ නිමිත්ත එනකොටම මේක ඇති කරපු ආයතන ටික නිරුද්ධ වෙලා බොහෝ කල නේද ලෝකේ තමාතුළුම උපදවාගෙන පරිහරණය කරන්නේ කියන නිවනටම නැඹුරු වෙලා උත්සග්ග පරිණාමකට නිවනට නැඹුරු වක්කොටම සිත් තුනෙන් දවසකුත් ඒත ඔන්න ඔය ටිකටයි ඕගොල්ලන්ට සතිස් බෝධිපාක්ෂික ධර්ම කියලා එකක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය අරගෙන සතර සතිපට්ඨානය සතර සම්ප්‍රදාන වීර්යය වඩනවා කියලා කිව්වේ. මේ එන නිමිත්ත අතහැරගන්න බැරි වෙන්නේ මේ නිමිත්තේ ඇත්ත නොවි රාගදේශ මොහ ඇති කර කර යන්න නොදී ඕගොල්ලෝ කායගත සති උදව් කරගන්න. කී වෙනකොට නෑ එතන කුණුප කොටස් 22ක් නැතිෙන්නේ. සතර මහා ධාතුනේ කනබුන ආහාරින් නැතිලා ඉති රූපක සංදි ඉති රූපක සංගම බලලා මේ නිමිති ඇති කරු පැත්තෙත් එහෙම මේ සතිපත්තහනේ වඩන. එතකොට මෙහෙම කරනකොට සම්‍යක් ප්‍රධාන ඉර්ධිපාද ඉන්ද්‍රිය මේ නුවණ මේ බලන ජවය වැඩි වෙනවා. ඉන්ද්‍රිය බල වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේ සිහි කරනකොට ආයතන නිරුද්ධ වෙලා කල සලායතන නිරෝධියෙන් පෙන්න මේ නිමිති අතරන බවකට ගේන. එදා ඉඳන් එයාට මේක මල්ලගෙන යන්න පුළුවන් කිසිම හයියක් වෙන මුකුත් ඕනේ. මේ අපි ඉගෙනගත්ත භාවනා ක්‍රමය කලානම් අවසන් වෙලා තියෙන නිවනින්ම මිසක අහකට යන්න විදිහක්ම නැහැ. දැන් අද අපිට නාම රූප බල බල ඔහේ යන්න පුළුවන්. ඒකේ තර්ක කියපිය හැකි ඔහුට වඩා දක්ෂට අරහම්දු නාම රූප වෙනවා. ඊට වඩා හොඳට නාම ධර්ම විස්තර කළ අරහම්දු රූප වෙනවා කිය කිය ඔහේ යනෝනේ අපි තරංගිකට. අද ඒ යන්න පුළුවන් අපි යන්නපු ගමන වෙන කොහොවත් මේ යන්නේ වෙන කොහොවත් යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා අහුවා වගේ කතාවක්. අර බතලහරහර ඉන්නකොට කතාව කියන්නේ ගමයාගේ ඒ වගේ. අපි නිවන් දකින්න යාවි දැන් යන්නේ නාම රූපපත්. නිවන් දකින්න කියලා අපි දැන් කරන්නේ වෙන එකක් වෙනවා. ඉතින් ඒ මොකද මූලික හරය නැතුව ගියෝ. ඒ නිසා මේ ටික හැමදෙනාම නුවණින් තේරුම් අරගෙන මේ ලෝකෙ ඔක්කොම නොදන්න වුණාට ওই භාවනා කරලා කරන්නේ මෙතෙන් දෙන්න නේද? මේ බණ අහනවා කියලා කරන්නේ මෙතෙන් දෙන්න නේද? මේ ඒකින් උපකාර ලැබෙන්න ඕනේ මේ සම්මා දිට්ඨියට නේද? සතර සතිපට්ඨාන වායාම සති සමාධි කියන තුනේ අනුග්‍රහය තියෙනවනේ කොතෙන්ද? සම්මා දිට්ඨියට. අද සතිපට්ඨානෙ වඩන්නේ මම වෙලානේ තියෙන්නේ. සතිපට්ඨාන ඉගෙන ගන්නෙම මම දැනගන්නෙම මමයි වඩන්නේ. නමුත් සතිපට්ඨානෙන් වැඩෙන්න ඕනේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සතිපට්ඨානෙ වඩපු හිඳයි මේ අම්මව සිහි කරලා දරුවව සිහි කරලා යන්න බැරි. මේ කෙලෙසිය හිඳෙන්නේ. සතිපට්ඨානෙ වඩපු හිඳ. අන්තිමට සතිපට්ඨානෙ ඥාය සද්දිකම ආයි. නිබ්බාන සත්‍ය කියලා මාර්ගඵල ලබන නිවන සාක්ෂාත් කරන පැත්තට නැමිලා තියෙන. මොකද අන්තිමුණු මේ සංස්කාර සංසිඳෙන්න වෙලා. සංසිඳීමෙන් තේසං උපසමසුකෝ මේ සංස්කාරයේ සංසිඳීමක් වෙන්න පැත්තටයි හැරලා තියෙන්නේ. ඒ විදිහට යන්න කියලායි මතක් කරන්නේ. හොඳයි.
සාරිසාරසා.
මේක මට පුළුවන් දෙයක් නෙවෙයි. මට පුළුවන් කොහොමද කළා ඈ. සේන අධිකේ. වෙන ගොඩාක් දහම් මොන ඔය ටික හිතේ තයි. මේ සියලු සසරම සසර දුකම නෙවෙයි කල්පිත දෙයක්. අපිට තේරෙයි අපි මොනතරම් මෝඩද අපේ මනසේ විතර්ක අනාත්ම ලෝකේක ආත්ම සංඥාව සිහි කර කර දුක් විඳින තරම් අපි මෝඩ වෙලා කියලා තේරෙයි. ඔය උපමාවල් ටිකක් වටී ඕගලන්ට. ඌ තමයි දැනට ඕගලන්ට යන්න තියෙන හයිය. ඇත්තටම ප්‍රස්තාවල් නොකරන හාමුදුරුවන්ට දුක් මහන්සියෙන් හරි හම්බ කරන දේ ඛණ්ඩ බොණ්ඩ දීලා ඔගොල්ලෝ ජීවත් කරවන්නේ අසරණ සසර දුකින් ඈතර ඉන්න දහමක් හොයාගන්න ඒකට කාලය වැය කරන්න බැරි ඕගොල්ලන්ට විවේකීව මේ දාහනේ වළඳලා මේ සිව්පසේ වළඳලා නිවන් මාර්ග හොයාගෙන අපිට දෙන්න කියන පණිවිඩය එකෙන් තියෙන්නේ. අපිට ඕගොල්ලෝ යමක් කළා නම් සංඝයාගෙනින් ඒකේ ණය දැනටම දෙරලා තියෙන්නේ ඕගොල්ලෝ දැක්සනනේ.